නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අයං ලෝකෝ පරලෝකෝ ජානතා සුප්පකාසිතෝ යංච මාරේන සම්පත්තං අපත්තං යංච මච්චුනා සබ්බං ලෝකං අභිඤ්ඤාය සම්බුද්දේන පජානතා විවටං අමත ද්වාරං ඛේමං නිබ්බාන පත්තියාති. සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි, අදත් අපි මේ පිරිසක් විදිහට ඉරිදා දවසේ එකතු වෙලා ඉන්නවා. අපි කාලයක් තිස්සේ දැන් කරගෙන ඉන්න මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. එතකොට අපි හැම දෙනාම මේ ඉරිදා දවසේ මොකකටද එකතු වෙලා ඉන්නේ? මොකකටද මේ යොමු වෙලා ඉන්නේ? මේ ආධුනික පිරිසක් විදිහට යම් කිසි භාවනා උපදෙස් කමටහන් මේ වැඩසටහනකට තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා මුලින්ම අපි විනාඩි 20ක් 30ක් අරගෙන යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරලා ඊට පස්සේ තමයි අපේ අදහස තියෙන්නේ අන්නේ තමුන්ගේ ප්‍රශ්න ගැටළු වලට ඒ සාකච්ඡාවට යොමු වෙන්නේ. ඉතින් එතකොට අදත් අපි යම් කිසි ධර්ම දේශනාවක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද වැඩිය පඳුරු තලතල ඉන්න වෙලාවකුත් නැහැ. අදාළ මාතෘකාවට යන්න වෙනවා. අපි ඒ සඳහා යොමු වෙන්න වෙනවා. ඉතින් අපිට මේ විදිහට මේකට ආරම්භයක් ගන්න පුළුවන්. මොකද්ද? අපි හැම දෙනාම මේ ජීවිත ගමනෙන් එතර වෙලා, මේ ජීවිතෙන් එතර වෙලා මේ නිවන හොයාගෙන යන ගමනක යෙදිලා ඉන්නවා. ඒක හරියට මහා ජල පහරක්, මහා ගඟක් එතර වෙන්න දරන උත්සාහයක් වගේ. මහා ජල පහරක්, මහා ගඟක් එතර වෙලා එතරට යන්න දරන උත්සාහයක් වගේ තමයි අපි හැම දෙනාම මේ දරන උත්සාහය. මොකද්ද? මෙන්න මේ සංසාර ගමනින් එතෙර වෙලා නිවන් තෙරට යන්න දරන උත්සාහය. ඉතින් මෙන්න මේ වගේ මේ එතෙර වෙන අදහසින් ඒ අදහස පෙරදැඩි කරගෙන විවිධ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා සිද්ධ කළා තියෙනවා. ඉතින් අද අපි මාර්තුකා කරගන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ මෙන්න මේ සංසාර ගමනින් එතෙර වෙන, එහෙම නැත්නම් ගගෙන් එතෙර වෙන විදිහට උපමාවක් දක්වලා කරපු දේශනාවක්. ඉතින් ඒ අවස්ථාවේදී සඳහන් වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඒ ගංගා නදී තෙර ස්වාමීන් වහන්සේලා පිරිසකුත් එක්ක වැඩ වෙසෙනවා. යම් කිසි ස්ථානයක වැඩ ඉන්නවා. ඉතින් එහෙම ඉන්නකොට පොඩ්ඩක් හිතලා බලන්න, ගං තෙරක බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලා පිරිසක් එක්ක වැඩ ඉන්න අවස්ථාවක්. එතකොට භාග්‍යතුන් වහන්සේ ඔන්න මේ පිරිසට දේශනාවක් කරා නම් හොඳයි කියලා වෙන්නේ නැති, පොඩක් වටපිටාව බලලා ගඟ දිහා බලලා මෙන්න මේ විදිහේ දේශනාවක් කරනවා. මෙන්න මේ විදිහේ දේශනාවකට ආරම්භයක් ගන්නවා. මොකද්ද කියන්නේ? භූතපුබ්බම් භික්කවේ, මහණෙනි, පෙර කාලෙක මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා. මෙහෙම දෙයක් ඇත්තටම පෙර කාලෙක සිද්ධ වුණා කියලා ඔන්න යම්කිසි කතාවක් කියනවා. මොකද්ද කියන කතාව? මහණෙනි, මේ මගද රටේ යම්කිසි ගොපල්ලෙක් වර්ෂා කාලේ, වර්ෂා සමයේ අවසාන කාලේ, ඒ කියන්නේ අර ගඟේ වතුර හොඳටම වැඩි වෙලා තියෙන කාලේ ගැන මේ කියන්නේ. වර්ෂා සමයේ අවසාන කාලේ තමුන්ගේ ගව රැළ මෙන්න මේ ගඟෙන් එතර කරා. ගඟෙන් එතර කරන්න උත්සාහ කරා. මේ වර්ෂා කාලේ අවසාන සමයේ ඒ වතුර වැඩි වෙලා තියෙන කාලෙක තමුන්ගේ ගව රැළ මේ ගඟෙන් එතර කරන්න උත්සාහයක් ගත්තා. නමුත් මේ ගොපල්ලා මොකද්ද? මේ ගොඩ පරීක්ෂා කරෙත් නැහැ. මේ ගොඩ ගැන පරීක්ෂාවක් කරෙත් නැහැ. ඒ වගේම ඒ ගොඩ ගැන පරීක්ෂාවක් කරෙත් නැහැ. මේ ගොඩ පරීක්ෂා කරෙත් නැහැ. ඒ ගොඩ පරීක්ෂා කරෙත් නැහැ. ඒ වගේම තොට නොතොට, ඒ කියන්නේ ගඟකට බසින්න පුළුවන් තැනක් තියෙනවා, බසින්න අපහසු තැනක් තියෙනවා. අන්න එහෙම තොට නොතොට පරීක්ෂා කරෙත් නැහැ. එහෙම පරීක්ෂා නොකර මොකද කරේ? තමුන්ගේ ගව රැළ ඔහි අන්න ගඟ හරහා දැක්කුවා. ගඟෙන් එගොඩ කරන්න උත්සාහ කරා. ඉතින් මොකද වුනේ? අන්න මේ ගොපල්ලාගේ දුර්වලකම නිසා, මේ ගොපල්ලාගේ මෝඩකම නිසා මේ ගව රැළ අන්න ජලයේ ගිලිලා විනාශයට පත් වුණා, විපතට පත් වුණා කියලා ඔන්න යම් කිසි කතාවක් කියනවා. උපමා කතාවක් කියනවා. එහෙම උපමා කතාවක් කියලා ඔන්න ඊළඟට උපමේය ගැන හැර දක්වනවා. මොකද්ද කියන්නේ? මේ ලෝකේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ යම් කිසි ධර්මයක් දේශනා කරනවා. මේ ධර්මයේ දේශනා කරාට මොකද? මේ බ්‍රාහ්මණයෝ, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙලොව ගැන දන්නෙත් නැහැ. අර මෙතොට වගේ, මේ ගොඩ වගේ තමයි මෙලොව ගැන දන්නෙත් නැහැ. ඒ වගේම පරලොව ගැන දන්නෙත් නැහැ. මෙලෝ ගැන දන්නෙත් නෑ, පරලෝ ගැන දන්නෙත් නෑ. ඒ වගේ මාර තොට නොතොට ගැන කියනවා. මොකද්ද? මාරයාගේ භූමිය දන්නෙත් නෑ, මාරයාට ලංවෙන්න බැරි භූමිය දන්නෙත් නෑ. ඔන්න ඔය විදිහට නොදැන වැඩ කටයුතු කරන මෝඩ ගොපල්ලෙක්, නැත්තම් මෝඩ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් අනුගමනය කරන ශ්‍රාවක පිරිසට වෙන ගැටලුව ඉදිරිපත් කරන. මොකද්ද? ඒ ශ්‍රාවක පිරිසට බොහෝ කාලයක් දුක පිණිස, අහිත පිණිස මෙන්න මේ ධර්මය හේතු වෙනවා. මේ ධර්මය පිළිපැදීම තුළින් බොහෝ කාලයක් දුක පිණිස, බොහෝ කාලයක් අහිත පිණිස හේතු වෙනවා කියලා ඔන්න උපමේය ගෙනහැර දක්වනවා. මොකද්ද ගෙනහැර දක්වන උපමේය? අන්න යම් කිසි සාසුන් වහන්සේ කෙනෙක් ශ්‍රමණ
බ්‍රාහ්මණයෙක්.
දැන් කොහොමද තාත්තේ? කොයි හරි ඉඳන් ද ඇහෙ නැතු ගියේ?
අර ගවරැල මුහුදේ ගහගෙන ගියා කියලා ඊට පස්සේ කියපු ටික ඇහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
දැන් පැහැදිලිද?
දැන් ඇහෙනවා. දැන් පැහැදිලි.
හොඳයි. එතකොට ගවරැල විනාශයට පත් වුණා, විපතට පත් වුණා. අර ජලයේ ගිලිලා විපතට පත් වුණා. මොකද්ද හේතුව? මේ ගොපල්ලාගේ ක්‍රියාකාරකම, මේ ගොපල්ලාගේ දුර්වලකම. මොකද්ද? මේ ගොඩ පරීක්ෂා කරෙත් නැහැ, ඒ ගොඩ පරීක්ෂා කරෙත් නැහැ, තොට පරීක්ෂා කරෙත් නැහැ, නොතොට පරීක්ෂා කරෙත් නැහැ. එහෙම වැඩ කටයුතු කළා මේ මෝඩ ගොපල්ලා. අන්න තමුන්ගේ ගවරැල්ල විපතට පත් කරා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඔය උපමා කතාව තමයි සඳහන් කරන්නේ. ඒ උපමා කතාව සඳහන් කළා ඔනු උපමේය ගෙනහැර දක්වනවා. මොකද්ද? යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණෙක් ඉන්නා, මේ තැනත්ත යම් කිසි ධර්මයක් දේශනා කරනවා. ධර්මයක් දේශනා කරනවා. හැබැයි මේ තැනැත්තා මෙලොව ගැන දන්නෙත් නැහැ, පරලොව ගැන දන්නෙත් නැහැ. හරියට අර තොට මේ ගොඩ එගොඩ වගේ තමයි. මෙලොව ගැන දන්නෙත් නැහැ, පරලොව ගැන දන්නෙත් නැහැ. ඒ වගේම තොට නොතොට තමයි. මොකද්ද? මාරයාගේ භූමිය දන්නෙත් නැහැ, මාරයාට ලඟ වෙන්න බැරි භූමිය දන්නෙත් නැහැ. මේ විදිහට කිසිම දෙයක් නොදන්න මේ බ්‍රාහ්මණයා, මේ ශ්‍රමණයා දේශනා කරන ධර්මය පිළිපදින පිරිසක් බොහෝ දුකකට විපතකට පත් වෙනවා. හරියට අර ගවයෝ ගඟේ ගිලිලා මරණයට පත් වුණා වගේ මේ ධර්මය පිළිපදින පිරිස බොහොම දුකකට, අහිත පිණිස ඒ පිරිසට මේ ධර්මය හේතු වෙනවා කියලා ඔන්න උපමේය ගෙනහැර දක්වනවා. ඊළඟට තව උපමාවක් ගෙනහැර දක්වනවා. හැබැයි මහණෙනි මෙහෙම දෙයකුත් වුණා. මොකද්ද වුනේ? යම් කිසි ගොපල්ලෙක් තමුන්ගේ ගවරැල මේ විදිහට වර්සාන සමයේ අවසාන කාලේ, අර ගඟේ වතුර බොහොම වැඩි වෙලා තියෙන කාලෙක තමුන්ගේ ගවරැල මේ ගඟෙන් එතෙර කරා. කොහොමද එතෙර කරේ කියලාත් කියනවා. අන්න මේ ගොපල්ලා මොකද කරේ? මෙතොට මෙගොඩ හොඳට පරීක්ෂා කරා, මේ පැත්ත හොඳට පරීක්ෂා කරා, ඊළඟට එගොඩ හොඳට පරීක්ෂා කරා, ගඟෙන් එහා පැත්ත හොඳට පරීක්ෂා කරා, ඒ වගේම ගඟට බැසින්න සුදුසු තොට හොඳට පරීක්ෂා කරා, ඊළඟට නොතොට හොඳට පරීක්ෂා කරා, මෙතන බසින්න සුදුසු තැනක්ද නැති තැනක්ද කියලා හොඳට පරීක්ෂා කරා. එහෙම පරීක්ෂා කරලා බලපු මේ ප්‍රඥාවන්ත ගොපල්ලා හැබැයි එතරින් නතරුනේ නැහැ. ඒ වෙනුවට තව කරපු දෙයක් කියනවා. මොකද්ද? මෙන්න මේ ගව රැළේ ඉන්නව ගව නායකෙක්. ඒ නායකයා අනුගමනය කරමින් තමයි බොහෝ වෙලාවට ගව රැළ හැසිරෙන්නේ. එතකොට මේ ගොපල්ලා මොකද කරේ? අන්නේ ගව නායකයව ඉස්සෙල්ලා අරගෙන ගිහිල්ලා ඉස්සෙල්ලා ඒ ගඟෙන් එතෙර කරන්න කටයුතු කරා. අර අනිත් ගව පිරිසට ආදර්ශයක් විදිහට, පේන විදිහට මොකද කරේ? අන්න ගව නායකයව ඉස්සෙල්ලාම අරගෙන ගිහිල්ලා අර ගඟෙන් එතෙර කරා. එතෙර කළා පෙන්නුවා මේ ගවයන්ට. අන්න මේ නායකයා එතෙර වුණා, එහෙම එතෙර වෙන්න හැකියාවක් තියෙනවා කියලා පෙන්නුවා. ඊළඟට මොකද කරේ? ශක්තිමත් ගවයෝ, මේ රැළේ ඉන්න හොඳ ශක්තිමත් ගවයෝ අරගෙන ගිහිල්ලා එතෙර කරා අර මහා වතුර වැඩි වෙලා තියෙන ගඟේ. අන්න ඊළඟට දෙවනුව යැව්වා මොක්කුද? ශක්තිමත් ගවයෝ එතෙර කරා. ඊළඟට සඳහන් කරන තුන්වෙනියට මේ ගොපල්ලා මොකද කරේ? අන්න වැඩුණු වස්සන් වැස්සියන් එතෙර කරා. ඊළඟට සඳහන් කරනවා හතර වෙනුව මොකද කරේ? දුර්වල වස්සන් වැස්සියන් මේ ගඟෙන් එතෙර කරා. ඔන්න කරපු ක්‍රමේ පළවෙනියට ගව නායකයව අරන් ගියා, දෙවෙනියට ශක්තිමත් ගවයන් අරන් ගියා, තුන්වෙනියට වැඩුණු වස්සන් වැස්සියන් මේ ගඟෙන් එතෙර කරා. අන්න හතර වෙනුව මොකද කරේ? මේ රැළේ ඉන්න දුර්වල වස්සන් වැස්සියන් එතෙර කරා. ওই විදිහට හතර જાතියක් එතෙර කරා. එහෙම එතෙර කළා කියනවා. හැබැයි මහණෙනි මෙහෙම දෙයක්ත් සිද්ධ වුණා. මෙහෙම කරුණකුත් සිද්ධ වුණා. මොකද්ද උනේ? ඒ ගව රැළේ ඉඳපු එදා උපන් වසු පැටියත්, එදා උපන් වසු පැටියක්. දැන් අර හතරටම අයිති වෙන්නේ නැහැ. මේ එදාම උපන් වසු පැටියක්. මේ එදාම උපන් වසු පැටියත් අර මවගේ ගෝනාදය. මොකක්ද එතන සඳහන් කරන්නේ? ඔය සතෙක් යම් කිසි පැටියෙක් බිහි කරාම අමුතු සද්දයක් දානවනේ. මේ පැටවුන්ට කතා කරන්න අමුතු සද්දයක් දානවා. බැලලියෙක් පැටව බිහි කරාට පස්සේ අමුතු ඥාව් එකක් දානවා. මොකද්ද? අන්න පැටවුන්ට කතා කරන සද්දයක්. ඒ වගේ කියනවා මෙන්න මේ ගව දෙනකුත් පැටියෙක් බිහි කරාට පස්සේ මේ ගව පැටියට තමුන්ගේ කුඩා සතාට කතා කරන යම් කිසි සද්දයක් ගැන තමයි කියන්නේ. එතකොට මේ එළදෙන මොකද කරන්නේ? අන්නේ සද්දේ කර කර ඉදිරියෙන් යනවා. අර පැටියට හරියට කතා කරගෙන යනවා වගේ. එතකොට එහෙම කතා කරගෙන යනකොට අන්න පැටියා දන්නවා මේ එන්න කියලා, කියන්නේ මේ යන්න ඕනේ ගමනක් යන්නේ කියලා. අන්න මොකද වෙන්නේ? අර එළදෙනගේ සද්දේ පිටිපස්සෙන් ගිහිල්ලා අන්න එදා උපන් වසු පැටියත්, එදා උපන් වසු පැටියත් අර මවගේ ඇඟට මුවාවෙන සැඩ පහර ඔස්සේ, මවගේ ඇඟට මුවාවෙන සැඩ පහර ඔස්සේ අන්න මේ ගඟ තරණය කළා. කරදරයක් බාධකයක් නැතුව එගොඩට ගියා කියලා සඳහන් කරනවා. අන්න මහා අරුම පුදුම සිදුවීමක් තමයි අන්තිමට සඳහන් කරන්නේ. මොකද්ද? අර බොහොම දුර්වල එදා උපන් වසු පැටියා පවා අන්න අර මවගේ නාදේ ඔස්සේ ගිහිල්ලා, මවගේ ශරීරයෙන් මුවාවෙන ජල පහර ඔස්සේ ගිහිල්ලා එගොඩට ගියා. නිරුපාද්‍රිතව එගොඩට ගියා කියලා ඔන්න සඳහන් කරනවා. ඔන්න උපමා කතාව ගැන හැර දක්වනවා. ඊට පස්සේ කියනවා ඔන්න උපමේය. උපමේය කියනවා. මොකද්ද කියන්නේ? මහණෙනි, ඒ වගේ මේ ලෝකේ ඉන්න යම් ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙලව දන්නවා, මේ කොට දන්නවා වගේ මෙලව දන්නවා. ඊළඟට පරලෝව ගැන දන්නවා, එහා ලෝකෙ ගැන දන්නවා. ඊළඟට තොට නොතොට වගේ තමයි මොකද්ද මාරයට ලං වෙන්න පුළුවන් භූමිය දන්නවා, මාරයට ලං වෙන්න බැරි භූමිය දන්නවා. මාරයට ලං වෙන්න පුළුවන් භූමිය දන්නවා, මාරයට ලං වෙන්න බැරි භූමිය දන්නවා. එහෙම කියලා කියනවා. එහෙම ප්‍රකාශ කරන ධර්මයක්, ඒ වගේ ශ්‍රමණ බ්‍රාහ්මණේ ප්‍රකාශ කරන ධර්මයක් ඇසීම, පිළිපැදීම ඒ අහන පිරිසට බොහොම හිත පිනිස වැඩ පිනිස වෙනවා. බොහෝ කාලයක් හිතසුව පිනිස වෙනවා කියලා අන්න ගෙනහැර දක්වනවා. ඊට පස්සේ සඳහන් කරනවා මොකද්ද මේ මාර්යාගේ භූමිය කියලා සඳහන් කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් කියනවා මහණෙනි, අන්නේ වගේ තමයි මම තමයි මෙන්න මේ දක්ෂ ගෝපල්ලා. මම හොඳට මෙලව දන්නවා, මම පරලව දන්නවා, මම දන්නවා මාරයට හසු වෙන භූමිය දන්නවා, මාරයට හසු නොවන භූමිය දන්නවා. එහෙම දැනගෙන මම මේ ජනයා මෙන්න මේ ගඟෙන් ඈතර කරනවා. අන්න අර දක්ෂ ප්‍රඥාවන්ත ගෝපල්ලාට උපමේය විදිහට පෙන්වන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ. ඊළඟට සඳහන් කරනවා මේ සැඩ පහර, මේ මාරයාගේ සැඩ පහර මොකද්ද? මේ ජල පහර මොකද්ද? අන්න තණ්හාව කියන ජල පහරෙන් තමයි මම මේ සත්‍යයන් එතෙර කරන්නේ, නිරුපාද්‍රිතව එතෙර කරන්නේ. මම මෙලොව දැනගෙන, පරලොව දැනගෙන, මාරයාට හසු වෙන භූමිය දැනගෙන, හසු නොවන භූමිය දැනගෙන අන්න තණ්හාව නැමැති ජල පහරෙන් මෙන්න මේ සත්‍යයන් එතෙර කරනවා. නිරුපාද්‍රිතව එතෙරට අරගෙන යනවා, නිවන් වෙත අරගෙන යනවා කියලා සඳහන් කරනවා. එහෙම කියලා තව දුරටත් පැහැදිලි කරනවා. මොකද්ද පැහැදිලි කරන්නේ? අන්න අර ගවරැලේ නායක ගවයා කවුද? ගවරැලේ නායක ගවයා තමයි අන්න රහතන් වහන්සේට දක්වන උපමාවක්. මේ ගවරැලේ හරියට නායක ගවයා වගේ තමයි මේ රහතන් වහන්සේ. මොකද්ද මේ ජීවිතේම කරන්න තියෙන වැඩ සම්පූර්ණයෙන් කරලා ඉවර කරා. ආපහු උප්පත්තියක් නැති විදිහට නිවන සාක්ෂාත් කරගත්තා කියලා අන්න නායක ගවයා විදිහට ගෙනහැර දක්වනවා රහතන් වහන්සේව. ඊළඟට ගෙනහැර දක්වනවා අර ශක්තිමත් ගවයන් ගැන. ශක්තිමත් ගවයන් කියන්නේ මොකද්ද? අන්න අනාගාමි පිරිස. මේ පින්නතුන් අහලා ඇති මේ ශාසනේ ඒ විදිහට මේ ඒ ආර්යයන් වහන්සේලා පිළිබඳ සඳහන් කරනවා, රහතන් වහන්සේලා ගැන සඳහන් කරනවා, අනාගාමි පිරිසක් ගැන සඳහන් කරනවා, සකදාගාමි පිරිසක් ගැන සඳහන් කරනවා, සෝවාන් පිරිසක් ගැන සඳහන් කරනවා. එතකොට ඔන්නෝවා තමයි ගලපන්නේ. මොකද්ද කියන්නේ? අන්න අනාගාමි පිරිස වගේ තමයි මෙන්න මේ ශක්තිමත් ගවයන්. ශක්තිමත් ගවයන් හරියට අර අනාගාමි පිරිස වගේ. ඉතින් ඒ පිරිසත් මෙන්න මේ ජල කඳෙන් අනිවාර්යෙන් එතෙරට යනවා. බොහෝ දුරට වැඩ කටයුතු ඉවරයි. නමුත් තව එක ජීවිතයක් උප්පත්තිය ලබනවා. ඒකත් අර බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා උප්පත්තිය ලබනවා. ඒ උප්පත්තිය ලබලා ගිහිල්ලා අන්න මේ ගමන කෙලවර කරනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ සඳහන් කරනවා මේ වැඩුණු වස්සන් වැස්සියන් පිළිබඳ. වැඩුණු වස්සන් වැස්සියන් කියන්නේ කාටද? මේ සකදාගාමි පිරිසට. ඒගොල්ලොත් සෑහෙන දුරට වැඩ කටයුතු කරගෙන තියෙනවා. නමුත් තව වැඩ තියෙනවා. තව ජීවිත තුනක් වගේ නැවත නැවත උප්පත්තිය ලබනවා. උප්පත්තිය ලැබලා අනිවාර්යෙන් මේ ගඟෙන් එතෙරට යනවා කියලා සඳහන් කරනවා. ඊළඟට අන්න දුර්වල වස්සන් වැස්සියන්. දුර්වල වස්සන් වැස්සියන් ගැන සඳහන් කරනවා මොකද්ද? අන්න සෝවාන් පිරිස තමයි මේ දුර්වල වස්සන් වැස්සියන්. සෝවාන් පිරිස ගොඩක් ගුණ බුදුරජාණන් වහන්සේ වෙන වෙන තැන්වල සඳහන් කරනවා. නමුත් මේ උපමාවේ හැටියට දුර්වල වස්සන් වැස්සියන් තව හත්වරක් අන්න මේ ජීවිතයේ උප්පත්ති ලැබනවා. ජීවිතයක් ලැබනවා. ඊට පස්සේ මේ ගමන කෙලවර කරනවා කියලා අන්න දුර්වල පිරිසට තමයි මේ සෝවාන් පිරිස උපමා කරන්නේ. ඒතකොට බලන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි මෙන්න මේ නියපිටට පස් ටිකක් අරගෙන මේ අහන්නේ. මහණෙනි මේ නියපිට පස් ටිකද වැඩි මේ මහ පොළවේ පස්ද කියලා අහනවා. එතකොට ඒ ආවට පිටාව ඉන්න ස්වාමීනාසලා කියනවා, ස්වාමීනි ඔය නියපිට තියෙන බොහොම සුළු පස් ප්‍රමාණයක්. එහෙම බැලුවම මේ මහ පොළවේ පස් අනන්තයි අප්‍රමාණයි බොහොම විශාලයි කියලා සඳහන් කරනවා. අන්න ඒ වගේ තමයි මහණෙනි මේ සෝවාන් කෙනෙක්ට ඉතුරු වෙලා තියෙන දුක්ඛඳ හරියට මේ නියපිට පස් වගේ. ඒ අයින් කරපු ප්‍රහාණය කරපු දුක්ඛඳ හරියට මහ පොළවේ පස් වගේ. ඔන්න ඔහොම ගුණයක් ප්‍රකාශ කරනවා සෝවාන් කෙනෙක් ගැන. එතකොට එහෙම කිව්වට මොකද මේ ශාසනය අන්න උපමා කරන්නේ? දුර්වල වස්සන් වැස්සියන්ට. දුර්වල වස්සන් වැස්සියන්ට තමයි සෝවාන් කෙනා උපමන් කරන්නේ. ඊළඟ එහෙම කියලා නතර වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඊළඟට අන්න පස්වෙනුව සඳහන් කරපු පුද්ගලයා කවුද? ආර එදා උපන් වහුපැටියා කවුද කියලා සඳහන් කරනවා. එදා උපන් වහුපැටියා ගැන සඳහන් කරනවා මොකද්ද? මෙන්න මේ සෝවාන් මාර්ගස්ථ කෙනා ගැන තමයි මේ සඳහන් කරන්නේ. කවුද එහෙම මාර්ගස්ථ දෙන්නෙක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා? සද්ධානුසාරී ධම්මානුසාරී. සද්ධානුසාරී ධම්මානුසාරී කියලා මෙන්න මේ සෝවාන් මාර්ගස්ථ දෙදෙනෙක් ගැන ප්‍රකාශ කරනවා. ඒ දෙදෙනා හරියට අර එදා උපන් වහුපැටියා වගේ තමයි ප්‍රකාශ කරන්නේ. එදා උපන් වහුපැටියා වගේ. ඒකත් බොහොම අමාරුවෙන් කොහොම කොහොම හරි කරගෙන මේ ගඟෙන් එතෙර වෙනවා. නමුත් අන්න එදා උපන් වහුපැටියා. එතකොට අපිට මතුවෙච්ච ප්‍රශ්නේ මොකද්ද? පහුගිය සති කිහිපයකට කලින් මතුවෙච්ච ප්‍රශ්නේ මොකද්ද? මෙන්න මේ එදා උපන් වහුපැටියා ගැන තමයි මේ ප්‍රශ්නේ මතුවුනේ. එදා උපන් වහුපැටියා ගැන මතුවෙච්ච ප්‍රශ්නයක් නිසා තමයි අපි මේ දේශනාව කරන්න යෙදුනේ. ඉතින් අන්න මොකද්ද මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා පිළිබඳව? මේ ශාසනේ සෝවාන් වෙලා නැහැ. නමුත් සෝවාන් මාර්ගයට පිළිපන්න දෙදෙනෙක්. සෝවාන් වෙන්න ඒ කටයුතු වලට බැසගත්ත දෙදෙනෙක් පිළිබඳ සඳහන් වෙනවා. ඉතින් ওই දෙදෙනා පිළිබඳ වෙන වෙන තැන්වල තව තව විස්තර සඳහන් වෙනවා. ඉතින් අපි බලමු ටිකක් මෙන්න මේ දෙදෙනා ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න. එතකොට මුලින්ම සඳහන් කරනවා මෙන්න මේ දෙදෙනා පිළිබඳ ලක්ෂණ. මේ දෙදෙනාටම පොදු ලක්ෂණ සඳහන් කරනවා. මොනවද පොදු ලක්ෂණ? අන්න සත්‍ය භාවය කියන, නිවැරදි භාවය කියන නියාම ධර්මයට බැහැගෙන තියෙනවා. ගැන ආපහු වරදි නැති ගානට නිවැරදි භාවය කියන නියාම ධර්මයට බැහැගෙන තියෙනවා. මේ පුද්ගලයෝ දෙදෙනා නිවැරදි භාවය කියන නියාමයට බැහැගෙන තියෙනවා. ඊළඟට පෘථග්ජන භූමිය, මේ සාමාන්‍ය මිනිස්සු ඉන්න භූමිය ඉක්මෝලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සු ඉන්න භූමිය ඉක්මෝලා තියෙනවා. ඊළඟට අන්න ආර්ය භූමියට ඇවිල්ලා තියෙනවා. මේ නිවැරදි භාවය කියන නියාම ධර්ම එකයි. මොකද සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන භූමිය ඉක්මෝලා තියෙනවා. ඒ වගේම ආර්ය භූමියට ඇවිල්ලා තියෙනවා මේ දෙදෙනා. ඊළඟට සඳහන් කරනවා මොකද්ද? අපායට නියත වෙන කර්ම මේ දෙදෙනාට කරන්න බෑ. අපායට නියත වෙන කර්ම මේ දෙදෙනාට කරන්න ශක්තියක් හැකියාවක් නෑ කියලා සඳහන් කරනවා. අන්න නිවැරදි භාවයට බැසගෙන තියෙනවා. නිවැරදි භාවය කියන නියාමයට බැසගෙන තියෙනවා කියලා සඳහන් කරන්නේ ඔන්න ඔය ටික. මොකද්ද? පෘථග්ජන භූමිය ඉක්මෝලා තියෙනවා, ආර්ය භූමියට ඇවිල්ලා තියෙනවා, ඒ වගේම අපායට නියත වෙන කර්ම කරන්න බෑ. ඔන්න එක ලක්ෂණයක්. ඊළඟට සඳහන් කරනවා මැරෙන්න කලින් අනිවාර්යෙන් සෝවාන් වෙලා තමයි මැරෙන්නේ. මැරෙන්න කලින් අනිවාර්යෙන් සෝවාන් වෙලා තමයි මැරෙන්නේ මේ දෙන්නම. ඊළඟට සඳහන් කරනවා තව ලක්ෂණයක්. මොකද්ද? තුන්වෙනි ලක්ෂණේ මෙන්න මේ මාර්ගය ඉන්ද්‍රිය தත්වෙට වඩලා තියෙනවා. මේ මාර්ගය ඉන්ද්‍රිය தත්වෙට වඩලා තියෙනවා. මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය මට්ටමට මේ මාර්ගය වඩලා තියෙනවා. අන්න ඒ දෙදෙනාගේ ලක්ෂණයක්. මොකද්ද? ඉන්ද්‍රිය මට්ටමට මේ මාර්ගය වඩලා තියෙනවා. එහෙම වඩලා තියෙන දෙන්නා ඔන්න දෙදෙනාටම පොදු ලක්ෂණ ටික කිව්වා. ඊට පස්සේ කියන විශේෂිත ලක්ෂණ මොනවද? අන්න සද්ධානුසාරී එක්කෙනා ගැන කියනවා. දැන් අර ඉන්ද්‍රිය මට්ටමට වඩිලා තියෙනවනේ, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය මට්ටමට, ඉන්ද්‍රිය මට්ටමට මේ මාර්ගේ වඩලා තියෙනවා. අන්න ඒ වඩපු මාර්ගෙන් මේ සද්ධානුසාරී පුද්ගලයාගේ අන්න සද්ධාව කියන ඉන්ද්‍රිය තමයි වැඩි ප්‍රමුඛ, වැඩි ප්‍රබල සද්ධාව කියන ඉන්ද්‍රිය. මේ පුද්ගලයාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය ප්‍රබලයි. එතකොට මේ පුද්ගලයාගේ තව ලක්ෂණයක් සඳහන් කරනවා. මොකද්ද? මේ පුද්ගලයා මේ තථාගතයන් වහන්සේ විසින්, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය එහෙම සාක්ෂාත් කිරීමක් කළා නැහැ. යම් පමණකටවත් සාක්ෂාත් කිරීමක් මේ පුද්ගලයා කළා නැහැ. ප්‍රකාශ කරන්න පුළුවන් තරමට සාක්ෂාත් කිරීමක් මේ පුද්ගලයා කළා නැහැ. නමුත් අන්න තථාගතයන් වහන්සේ ගැන සද්ධාවක් ප්‍රේමයක් තියෙනවා. සද්ධාවක් ප්‍රේමයක් තියෙනවා අර සද්ධා ඉන්ද්‍රිය ප්‍රබල වීම හේතුවෙන්. අන්න එතකොට සද්ධානුසාරී පුද්ගලයා. ඊළඟ සඳහන් කරන මේ ධම්මානුසාරී පුද්ගලයා ගැන, එයා ගැන මොකද සඳහන් කරන්නේ? මේ පුද්ගලයා තන්න ඉන්ද්‍රිය මට්ටමට වඩලා තියෙනවා. ඉන්ද්‍රිය මට්ටමට වඩලා තියෙනවා. හැබැයි මේ පුද්ගලයාගේ ප්‍රබල මොකද්ද? අන්න පඤ්ඤා ඉන්ද්‍රිය තමයි ප්‍රබල. ප්‍රඥාව පැත්තට තමයි ප්‍රබලතාවය තියෙන්නේ, වැඩි බර තියෙන්නේ. අර ඉන්ද්‍රිය වලින් ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ප්‍රබලයි මේ ධම්මානුසාරී පුද්ගලයාගේ. ඉතින් මෙන්න මේ ප්‍රඥාව ප්‍රබල වීම නිසාම මේ පුද්ගලයා අන්න මේ තථාගත දේශිත ධර්මය තමුන් යම් පමණකට සාක්ෂාත් කරලා තියෙනවා. අර සෝවාන් පමණට නියතයි කියන්න පුළුවන් තරමට සාක්ෂාත් කරලා නැතත් යම් පමණකට මේ තැනත්තා මේ ධර්මය අත්දැකලා තියෙනවා. තමුන් විසින්ම අත්දැකලා තියෙනවා. ඔන්න ඕක තමයි ඔය දෙදෙනාගේ ලක්ෂණ. අන්න අපි කලින් සඳහන් කරපු විදිහට දෙදෙනාට පොදු ලක්ෂණ තියෙනවා, ඊළඟට එක එක්කෙනාට විශේෂිත ලක්ෂණ තියෙනවා. ඉතින් ඔන්න එදා උපන් වහු පැටියා, මේ ශාසනයේ එදා උපන් වහු පැටියා ගැන තමයි ඔය කියන්නේ. ඉතින් ගොඩ දෙනෙක් කල්පනා කරනවා මෙන්න මේ එදා උපන් වහු පැටියා, එහෙම නැත්නම් මේ අන්තිම බස් එක අල්ලගෙන කොහොම හරි මේ ගමනේ යන්න තමයි ගොඩ දෙනෙක්ගේ කල්පනාව. මොකද්ද අන්තිම බස් එක?
ස්වාමීන් වහන්සේ මේ කැඩි කැඩි ඇහෙන්නේ අපිට.
කැඩි කැඩිද?
කැඩි කැඩි ඇහෙන්නේ ස්වාමීන් වහන්සේ.
හරි පොඩ්ඩයි ඉන්න හොමින්. හරි දැන් පැහැදිලි ඇති මං
හිතන්නේ.
ඔව් මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ගැටලුවක් තියෙනවා. අපි පුළුවන් විදිහට කරගෙන යමු. හරි ඔයම කරගෙන යන්න. ඉතින් කරන්න අමාරු වෙන අන්ස්ටේබල්
පැහැදිලි ස්වාමීන් වහන්සේ.
ඔව් ඉතින් ගොඩ දෙනෙක් කල්පනා කරනවා මොකද්ද මෙන්න මේ එදා උපන් වහු පැටියා, එහෙම නැත්නම් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන ඒ தත්ත්වේ ළඟා කරගෙන ඒ බස් එකේ නැගලා නිවන් යන්න තමයි කල්පනාව. මෙන්න මේ අන්තිම බස් එකේ නැගලා නිවන් යන්න තමයි කල්පනාව. ඉතින් අන්තිම බස් එකේ යන එකේ අනතුර මොකද්ද? ඔන්න මේ බස් එක පොඩ්ඩක් මග ඇරෙන්න තියෙන අවස්ථාව වැඩි. බස් එක මග ඇරෙන්න තියෙන අවස්ථාව වැඩි. එහෙම මග ඇරෙන්න ගියොත් අන්න වෙන බස් එකක් නැති වෙන අවස්ථාවක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ අන්තිම බස් එකේ යන්න ඉඳියා ඉන්න. ඒකිනුත් කල්පනා කරනවා අර ධම්මානුසාරී එක්කෙනා නම් ටිකක් මේ වැඩේ කරලා තියෙන පාටයි. ටිකක් මේ මාර්ගේ වඩලා තියෙන පාටයි. නමුත් අර සද්ධානුසාරී කෙනා මේ මාර්ගේ වඩලත් නැහැ. මාර්ගේ වඩලත් නැහැ. තථාගතයන් වහන්සේ කෙරෙහි සද්ධාව ප්‍රේමය විතරයි තියෙන්නේ. එහෙම කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා හිතනවා මටත් තියෙනවා සද්ධාව ප්‍රේමය මේ තථාගතයන් වහන්සේ පිළිබඳව. ඉතින් එහෙනම් මමත් සෝවන් මාර්ගස්ත තමයි කියලා ඔන්න ගන්න අදහස. ඔන්න ගන්න අදහස ඕක තමයි. ඔහොම අදහසක් අරගෙන මොකද කරන්නේ? මෙන්න මේ ලේසි පාරකින් මුකුත් නොකර නිවන් යන්න තමයි උත්සාහය. මුකුත් නොකර, උත්සාහයක් නොකර නිවන් යන්න තමයි කල්පනා කරන්නේ. නමුත් මෙන්න මේ තර්කේ තියෙනවා පොඩි අවුලක්. මේ තර්කේ තියෙනවා පොඩි අවුලක්. මොකද්ද තියෙන අවුල? මේ කට්ටියට මග ඇරෙනවා මොකද්ද? අන්න හරි ඉන්ද්‍රිය මට්ටමට මේ දෙන්නම වඩලා තියෙනවා. ඉන්ද්‍රිය මට්ටමට මේ මාර්ගය දෙන නම වඩලා තියෙනවා. ඒකෙන් තමයි අර සද්ධාව කියන එක ප්‍රබල. ඒකෙන් තමයි අර ප්‍රඥාව කියන එක ප්‍රබල. එතකොට ඉන්ද්‍රිය මට්ටමට වඩලා තියෙන්න ඕනි. ඉන්ද්‍රිය මට්ටමට වඩලා තියෙන්න ඕනි. ඉතින් ඉන්ද්‍රිය මට්ටමට වඩන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපි කල්පනා කරොත් අන්න ඉන්ද්‍රිය මට්ටමට වඩන්නත් ඉතින් අර මැක්කයි කතාව වගේ හැමදාම කියන්න වෙන්නේ සතිය තමයි. සතිපට්ඨානේ තමයි. එතනින් තමයි ආරම්භ කරන තැන. එතනින් තමයි ආරම්භ කරන තැන. එතනින් ආරම්භ කරලා කාලයක් තිස්සේ උත්සාහවත් කළා අන්න ඉන්ද්‍රිය මට්ටමට වැඩිච්ච කෙනෙක් තමයි මේ තත්ත්වෙට පත් වෙනවා කියලා ඒ දේශනාවේ හැටියට අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ඉන්ද්‍රිය මට්ටම මොකද්ද කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. උපමාවකින් පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. ඔන්න අපි හිතමු මේ විදිහට. ඔන්න කුඩා දරුවෙක් ඔන්න බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා. මේ දරුවා කලින් බයිසිකලයක් අල්ලලවත් නැහැ. ඉතින් අපි මේ දරුවාට බයිසිකලයක් දුන්නාම මේ දරුවා බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා. නමුත් මේ බයිසිකලේ බැලන්ස් එක ගන්න බොහොම අමාරුයි. මේක සමබර කරන්න බොහොම අමාරුයි. ඉතින් මොකද කරන්නේ? අන්න ට්‍රේනින් වීල් දෙකක් දෙපැත්තට දාලා දෙනවා. දෙපැත්තට වීල්ස් දෙකක් දාලා දෙනවා, පොඩි වීල්ස් දෙකක්, පොඩි රෝද දෙකක් දාලා දෙනවා. ඒ දාලා දුන්නාම මොකද්ද තියෙන ඒ ප්‍රතිඵලය? මේ බයිසිකලේ පෙරලෙන්නේ නැතු යනවා. පෙරලෙන්නේ නැතු යනවා. ඉතින් මේ දරුවා මොකද කරන්නේ? ඔන්න එහාට මෙහාට පොඩ්ඩක් මේ බයිසිකලේ පදලා මේක හුරු කරගන්න, අන ටිකෙන් ටික හුරු කරගන්න හැකියාවක් තියෙනවා. අර ට්‍රේනින් වීල් දෙකත් එක්ක එහාට මෙහාට යන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේකේ පටන් ගන්න තැන. මොකද්ද? අන්න සතිය පිහිටවන්න පටන් ගත්ත කෙනෙක් අන්න සක්මනේ ඇවිදින ගමන් වම දකුණ වම දකුණ කියලා අන්න අර ට්‍රේනින් වීල් දෙක වගේ තියාගෙන බලනවා. මට මේ කකුලට දැනෙන ස්පර්ශෙත් එක්ක පියවරක් දෙකක් තුනක් හතරක් සිහිය පවත්වන්න පුළුවන්ද කියලා. අන්න වම දකුණ විදිහට අර ට්‍රේනින් වීල් වගේ අන්න බලනවා සිහිය පවත්වන්න පුළුවන්. පියවරක් දෙකක් තුනක් හතරක් සිහිය පවත්වන්න පුළුවන්ද කියලා බලනවා. අන්න මේ සතිය තමුන්ට ලං කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම බලනවා වාඩි වෙලා ඉන්න ගමන් සිහිය පවත්වන්න ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙන්න මේ ඇතුල් පිට වෙන හුස්ම දිහා බලාගෙන හුස්මක් දෙකක් තුනක් හතරක් සිහිය පවත්වන්න උත්සාහ කරනවා. හුස්මක් දෙකක් තුනක් හතරක් සිහිය පවත්වන්න උත්සාහ කරනවා. ඉතින් ඕක තමයි ආරම්භය. හරියට අර ට්‍රේනින් වීල් දෙකක් දාලා අර බයිසිකලේ පදින්න පටන් ගත්තා වගේ. එතනින් වැඩේ කෙලවර වෙන්නේ නැහැ. ඔය බයිසිකලේ අන්තං ඇල්ලුවා විතරයි. බයිසිකලේ අන්තං ඇල්ලුවා විතරයි. අල්ලලා ඊට පස්සේ මොකද කරන්නේ? ඕක ටිකක් හුරු කරගත්තට පස්සේ අන්න එක වීල් එකක් ගලවනවා. ට්‍රේනින් වීල් දෙකෙන් එකක් ගලවලා බලනවා. අන්න පෙරලෙනවද? එක පැත්තකට විතරක් පෙරලෙන්න තියෙන අවස්ථාව හදලා බලනවා. ඊළඟට ට්‍රේනින් වීල් දෙකම ගලවලා බලනවා. දෙකම ගලවලා බලනවා. ඔන්න ඔහොම ටිකෙන් ටික මේ බයිසිකලේට හුරු වෙනවා. මේ බයිසිකලේට හුරු වෙනවා. යම් කිසි වෙලාවක ඔන්න ටික කාලයක් මේක පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා අන්න කරදරයක් බාධකයක් නැතුව මේ බයිසිකලේ පැදගෙන යන්න පුළුවන් හැකියාවක් මේ දරුවා තුළ ඇති වෙනවා. මේ දරුවා තුළ ඇති වෙනවා. ඉතින් ඔන්න මම කුඩා අවදිත් ඔන්න මටත් බයිසිකලයක් හම්බුණා. බයිසිකලයක් හම්බෙලා දැන් මේ හොඳට බයිසිකල් පදින්න පුළුවන්. නමුත් පළවෙනි පාරට තමයි ඔන්න බයිසිකලයක් හම්බුනේ. අවුරුදු 7ක් 8ක් වගේ ඇති මම හිතන්නේ. ඉතින් ඔන්න හම්බ වෙලා දැන් බයිසිකලයක් ගෙනහල්ලා දීලා ඔන්න දැන් සීයලා දෙන්නේ ඈ ආතලා දෙන්නේ. ඔන්න වට වෙලා දැන් ඔන්න ටෙස්ට් රන් එකක් දුවන්න තමයි කල්පනාව. අලුත් බයිසිකලයක් දීලා ඔන්න දැන් ටෙස්ට් රන් එකක් දුවනවා. ඉතින් ඉරක් කැඳලා මෙන්න මේ ඉර ගාව ඇවිල්ලා බයිසිකලේ නවත්තන්න කියලා කිව්වා. අර හිඳලා පැදගෙන ඇවිල්ලා ඉර ගාව නවත්තන්න කියලා කිව්වා. ඉතින් මමත් ඕනේ. ඉතින් දැන් ඉර ගාව ඉතින් හිමින් ගිහිල්ලා නවත්තලා වැඩකුත් නැහැනේ. ඉතින් මීටර් 25ක් විතර ඈතට ගිහිල්ලා හොඳ වේගෙන් පැදගෙන 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 ඇවිල්ලා හරියට ඉර ගාව නවතින විදිහට ගැහුවා ඔන්න බ්‍රේක් පාරක්. ගැහුවා බ්‍රේක් පාරක්. ගැහුවාම මොකද වුනේ? හැබැයි පොඩි වැරදීමක් සිද්ධ වුණා. මොකද්ද? අන්න අර බයිසිකල් පැදලා වැඩි පුරුද්දක් නැහැනේ. අන්න ගැහුවේ මොකද? ඉස්සරහා බ්‍රේක් එක තමයි ගැහුවේ. ඉස්සරහා රෝදේ බ්‍රේක් එක තමයි ගැහුවේ. ඉතින් කඩ ඇදගෙන වැටුණා මහා සද්දෙකුත් එක්ක ඇදගෙන වැටුණා. කකුල් දෙකත් තුවාල වුණා. දනිසුත් හැම ගියා. ඔන්න වෙච්ච දේ. අන්න ඉරගාව හොඳට ගිහිල්ලා නවත්තන්න තමයි කල්පනාව තියුණේ. ඉතින් දැන් ඔන්න අර අධ්‍යක්ෂක මණ්ඩලයේ නිරීක්ෂක මණ්ඩලයේ ඉඳිය දෙන්නට සෑහෙන හිතට අමාරුයි. ඉතින් මොකද කිව්වේ? ආ වැටුණට කමක් නැහැ, ඉරට මෙහා නතර වෙලා තියෙනවා කියලා කිව්වා. වැටුණට කමක් නැහැ, ඉරට මෙහා බයිසිකලේ කොහොම හරි නතර වෙලා තියෙනවා කිව්වා. ඉතින් ඔන්න ඔහොම තමයි ටිකෙන් ටික බයිසිකල් පදින්න පුරුදු වෙන්නේ. ඉතින් පුරුදු වෙනකොට තේරෙනවා මේ ඉස්සරහා බ්‍රේක් එක විතරක් ඇල්ලුවොත් අන්න මොකද මේක පෙරලිලා යනවා, ඇදගෙන වැටෙනවා. ඔහොම 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 ටිකෙන් ටික යම්කිසි ප්‍රවීණ භාවයක් ඇති කරගන්නවා. ප්‍රවීණ භාවයක් ඇති කරගන්නවා. අනේ ඒ ප්‍රතිපදාවේ දිලා ඉන්නවා. ඒ වගේ මේ සතිය කියන එක ටිකෙන් ටික ටිකෙන් ටික අර මුල් විදිහට පුරුදු කරගත්ත දේ තමුන්ගේම ශිල්පයක් ටිකෙන් ටික දියුණු වෙලා එනවා. මේ විදිහට කරොත් හොඳයි, මේ විදිහට කරොත් හොඳ නෑ කියලා තමුන්ටම ශිල්පයක් දියුණු වෙලා එනවා. යොහොම හොම 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 මේ හුරු භාවයක් ඇති කරගන්නවා. තාමත් අපි අර කියන ඉලක්කයට ඇවිල්ලා නෑ. නමුත් අන්න යම් කිසි දවසක ඉලක්කයක් එනවා. මොකද්ද? අන්න මේ බයිසිකලේ හැන්ඩල් එක අත්හැරලා යන්න පුළුවන් අවස්ථාවක් මේ තැනැත්තට උදා වෙනවා. මේ බයිසිකලේ පදින දරුවට උදා වෙනවා. අන්න ඒ අවස්ථාව වගේ තමයි හරියට මේ ඉන්ද්‍රිය මට්ටම කියලා කියන්නේ. මට හිතෙන විදියට අපිට තේරෙන විදියට මෙන්න මේ හැන්ඩල් එක අතහැරලා යන තත්ත්වයට දියුණු කරපු මාර්ගයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. අන්න ඒ හැන්ඩල් එක අතහැරලා යන තත්ත්වෙදී ඒ තැනැත්තගේ ක්‍රියාකාරකම බලන්න. මේ තැනැත්ත දන්නවා හරියටම වීරය යොදන්න ඕනේ, වීරය ප්‍රමාණය දන්නවා. ඊළඟට මේකට දෙන්න ඕනේ අවධානය දන්නවා. මේ විදිහට පවත්වන්න ඒ ප්‍රඥාව ඒ තැනැත්ත තුළ තියෙනවා. කොච්චර බැලන්ස් එකකද මෙන්න මේ හැන්ඩල් එක අත්හැරලා යන බයිසිකලයක් යන්නේ. අන්න ඒ වගේ තමයි මේ සතිය කියන එකත් අනේ ඉන්ද්‍රිය මට්ටමට වඩා ගත්ත කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ අන්න අර කියන තත්ත්වේ උදා කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ උදා කරගන්න පුළුවන් හැකියාවක් දියුණු වෙලා එනවා. ඉතින් එහෙම දියුණු වෙලා ආවොත් අන්න ඒ තැනැත්ත අර කියපු ලක්ෂණ සහිත වෙනවා. මොකද නිවැරදි භාවය කියන නියාම ධර්මයට බැහැගෙන තියෙනවා. මැරෙන්න කලින් අනිවාර්යෙන් සෝවාන් වෙනවා. මැරෙන්න කලින් අනිවාර්යෙන් සෝවාන් වෙනවා. ඒ වගේම අර ඉන්ද්‍රිය මට්ටමට අර මාර්ගය වඩලා තියෙනවා. ඒ වැනුත් කෙනෙක්ගේ සද්ධාව ප්‍රබලයි, තව කෙනෙක්ගේ ප්‍රඥාව ප්‍රබලයි. ඔන්න එතකොට ඔය සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙදෙනා ඔය පිළිබඳ තමයි අපි අද පොඩ්ඩක් පැහැදිලි කරගන්නේ දුනේ. ඉතින් ගොඩ දෙනෙට වරදින තැන මොකද්ද? අපි අර කලින් සඳහන් කරපු විදිහට බයිසිකලයක් අල්ලන්නේවත් නැතුව බලනවා අන්න අර සද්ධානුසාරී වෙලා නිවන් යන්න. බයිසිකලයක් අල්ලන්නේවත් නැතුව බලනවා අන්න අර හැන්ඩල් එක අතහැරලා යන ගානට මට යන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. ඉතින් ඔන්න වරදින තැන. ඔන්න ඔය වරදින තැන. ඉතින් කොහොම කොහොම හරි නෝක තමයි විස්තරේ. ඉතින් අපි අද දේශනාව පටන් ගන්නේ දුනේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව අවසන් කරන ඒ ගාථා කීපයක් තියෙනවා. ඒකෙන් මුල් ගාථා දෙක ප්‍රකාශ කළ තමයි අද දේශනාව පටන් ගන්නේ දුනේ. මොකද්ද මේ මුල් ගාථා දෙක? අයං ලෝකෝ පරලෝකෝ ජානතා සුප්පකාසිතෝ යංච මාරේන සම්පත්තං අපත්තං යංච මච්චුණා සබ්බං ලෝකං අභිඤ්ඤාය සම්බුද්දේන පජානතා විවටං අමත ද්වාරං කේමං නිබ්බාන පත්තිය. මෙන්න මේ මාර්ගය ගැන තමයි කියන්නේ. මෙන්න මේ එතෙර වෙන්න බුදුරජාණන් වහන්සේ විවර කරපු මාර්ගය ගැන තමයි කියන්නේ. මෙන්න මේ දක්ෂ ගොපල්ලා ගැන කතාව තමයි මේ කියන්නේ. මොකද්ද කියනවා? මෙලොව පරලොව අයන් ලෝකෝ පරලෝකෝ මෙලොව පරලොව මනාව දැන මෙලොව පරලොව මනාව දැන ඒ වගේම මාරයට එන්න පුළුවන් භූමිය බැරි භූමිය මනාව දැන මාරයට යන්න පුළුවන් තැන බැරි තැන මනාව දැන මුළු ලෝකෙම විශිෂ්ට ඥානයෙන් දැනගෙන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආරක්ෂා සහිත නිවනට පැමිණෙන අමාදොර විවෘත කළා තියෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආරක්ෂා සහිතව නිවනට පැමිණෙන්න පුළුවන්, ආරක්ෂා සහිතව එතෙරෙන්න පුළුවන් අනේ අමාදොර විවෘත කළා තියෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මෙන්න මේ සංසාර සැඩ වතුරෙන් එතෙර වෙලා එතෙරට යන්න ඒ නිවන් දොර විවෘත කළා තියෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අර විදියට වැරදිලා පැටලිලා වතුරේ ගිලිලා විනාශයටපත් වෙනව වෙනුවට ආරක්ෂා සහිතව මෙන්න මේ එතෙරට යන්න පුළුවන් දොරටුවක් ඒ ක්‍රමයක් විවෘත කළා තියෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් මේ අහගෙන ඉඳි පිරිසටත් අන්න ඒ වගේ එතර වීම සඳහා ආරක්ෂා සහිත ක්‍රමයට එතර වීම සඳහා ඒ මාර්ගය සකසා ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, අපි ඉතා වටිනා ධර්ම දේශනාවක් අද ශ්‍රවණය කරා. ධර්මානුසාරී සද්ධානුසාරී යනු කුමක්ද කියලා අමතක නොවන විදිහට අපිට ඒ ධර්ම දේශනාවෙන් හිතේ කාවැදුණා ස්වාමීන් වහන්සේ. තව
අපි මේ උසාවිය අහන නඩුවකුත් නෙමෙයි ඕක ඇත්තටම. කොහෙද ඉහළ උසාවියකට දාලා අපි බේරෙන්න හැදේ හරි ගියේ නැහැ නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි කරගෙන යා.
තව පොඩි පණිවිඩයක් දෙන්න තියෙන ස්වාමීන් වහන්සේ, මේ අපේ සම්බන්ධ වෙලා සිටින් සෑම දිනාටම මේ මං චැට් සෙක්ෂන් එකේ දැම්මා සතිපාසල් වෙබ් පිටුවේ සතිමත් ඇවිදීමයි සතිමත් පරයන්කයයි සම්බන්ධව ලින්ක්ස් වගේක්, එය සටහන් කරගන්න. ඒ වගේම මේ කමටහන් වාර්තා ලියන එක ගැන පොඩ්ඩක් කියන්න කියලා මට රාජිකා කිව්වා. මේ ඉතින් පළමිනි ඒ කාරණා පහක් සම්බන්ධයෙන් මම විස්තර කියන්නම්. පළවෙනියෙන්ම මූල කර්මස්ථානය තමන් කළ දේ කුමක්ද කියලා ලියන්න. උදාහරණ වශයෙන් සක්මන, පර්යංකේ ආස්වාස ප්‍රාස්වාසය, උදරේ පිම්බීම හැකිලිම සහ හිඳගෙන සිටින ඉරියව්ව. ඊළඟට දෙවන කාරණය, මූල කර්මස්ථානයේ වෙත සිහිය යොමු කළ ආකාරය හෝ මෙනෙහි කළ ආකාරය. උදාහරණ වශයෙන් මම සැහැල්ලුවෙන් ඇවිදිමින් පාද පොළවේ වදින ආකාරය ගැන සිහිය යොමු කළෙමි. තුන්වැනි එක, මේ එසේ සිහිය යොමු කළ විට දැනුණ විස්තර. උදාහරණ වශයෙන් මුලදී අපහසුතාවයක් දැනුණ නමුත් ක්‍රමෙන් පාද ගැන සිහිය යොමු විය. පොළවේ රළු ගතිය, ගල් පෑගෙන ආකාරය ගැන දෙපතුලට දැනුනි. කකුලේ විලුඹ මුලිනුත් ඇඟිලි පසුවත් පොළවේ වැදුනි දැනුනි. ඒ විදිහට ලියන්න තුන්වෙනි කාරණේ, කියන්නේ විස්තර. හතරවෙනි එක, දල වශයෙන් කොපමණ වේලාවක් එක දිගට සතිය පිහිටවීමට හැකියාව ලැබුණාද කියලා ලියන්න. උදාහරණ වශයෙන් මට පියවර 6ක් 7ක් පමණ ඇවිදීමේදී එක දිගට සතිය පිහිටවන්නට හැකියාව ලැබුණා. ඊළඟට පස්වෙනි කාරණේ, සතියට හසු වූ වෙනත් කරුණු හෝ අපැහැදිලි යමක් ඇත්නම් ඒ ගැන විමසන්න. උදාහරණ වශයෙන් ඇවිදින විට අතීත සිදුවීමක් ඔස්සේ සිත නැවත නැවත දිවීම බාධාවක් ලෙස දැනුනි. හිසේ බරගතියක් දැනුනි. ඒ ගැන අවශ්‍ය නම් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ වගේම මම මේ chat section එකේ දාලා තියෙනවා Google form මේ link එකට email ලිපිනයයි. ඒකත් සටහන් කරගන්න. සැමටම තෙරුවන් සරණයි. මම නදීප් මහත්මයාට ආරාධනා කරනවා ප්‍රශ්න කියවන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අද ලිඛිත ප්‍රශ්න ලිඛිත වාර්තා එකක් පමණක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්ස. මට එම වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි.
කීයක්ද තියෙන්නේ?
එකයි ස්වාමීන් වහන්ස.
හරි.
තෙරුවන් සරණයි. පරයන්කේ ආනාපාන සතිය වඩමින් හුස්ම රැල්ල වෙත සිහිය තැබුවෙමි. මද වේලාවකින් හුස්ම රැල්ල සියුම් වී ගිය පසු කයේ ඉරියව්ව වෙත සිහිය පිහිටියේය. සිතෙහි තීරු ඒකාග්‍රතාවයක් නැති වූ අතර නින්දක් නොනින්දක් අතරමෙන් ස්වභාවයකට පසු එක්වරම මීට පෙර නොදුටු මානසික ඒකාග්‍රතාවයකින් යුතුවම හුස්ම රැල්ල වෙතම හිත පිහිටුවමින් සාමාන්‍ය සතිමත් බව වෙත පැමිණියෙමි. සාමාන්‍ය ජීවිතය කය වෙත සිහිය පිහිටුවමින් අනෙක් ක්‍රියාවල නිරත වෙමි. ශෝකයක් හෝ අභියෝගයක් මතුවන හැම විටම කය වෙත සිහිය පිහිටවීමෙන් මානසික ශක්තිය ආරක්ෂා වන බව දකිමි. අප්‍රධාන අරමුණු සියල්ලම කළුසුදු චිත්‍රපටයක් වෙද්ද බොඳ වෙමින්ද ප්‍රධාන අරමුණ පමණක් වර්ණ ගැන්වුණු හා තීව්‍ර බවකින් යුතුවද පෙරවින් පවතී. ස්වාමින් වහන්සේලාගේ සුදුසු උපදෙසක් පතමි. ගෞරවපූර්වක නමස්කාරය වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අමා මහ නිවන් අවබෝධ වේවා. වාර්තාව අවසන් ස්වාමින් වහන්ස.
හරි, අපේ මේ සාගර හාමුදුරුවෝ ඉන්නවා. අපි සාගර හාමුදුරුවන්ට දාමු පළවෙනි.
තෙරුවන් සරණ ඇහෙනවද? අන්තිම වාක්‍ය පොඩ්ඩක් කියන්න මට, ඒක ඇහුන්නේ අන්තිම ටික.
අප්‍රධාන අරමුණු සියල්ලම කළුසුළු චිත්‍රපටයක් වෙද්ද බදවිවි ප්‍රධාන අරමුණු පමණක් වර්ණ ගැන්වුණු හා තීව්‍ර බවකින් යුතුවද පෙනෙමින් පවතී.
ඔව්, මේකේ සඳහන් වෙනවා යා කයට හිත තියලා ඒ මූල කර්මස්ථානයේ කායනුපස්සනාව කරගෙන යදී ඒවා බොඳ වෙලා ඒ විවේක ස්ථානයට යනවා, නැත්නම් මේ සියුම් වෙනවා. ඊට පස්සේ මේක සාමාන්‍ය ජීවිතයේදී වැදගත්ම කාරණේ තමයි මේ බයක් ශෝකයක් දැනෙච්ච වෙලාවක කයට හිත ගත්තට පස්සේ අර ශෝකය මේ ඈත් වෙලා යනවා කියලා. ඒක නිකන් අර කලර් ටීවී එක කලර් පින්තූර නිකන් බ්ලැක් ඇන් වයිට් වෙලා බ්ලැක් ඇන් වයිට් එක බ්ලර් වෙලා යනවා වගේ මේක මේ පුද්ගලයා දැනෙනවා කියලා කියනවා. අන්න ඒ වගේ ඒක නිකන් උදාහරණයකට කිව්වොත් නිකන් අර ඔටුව කාන්තාරේ වැඩි කුණාටුවක් එද්දි නිකන් ඔළුව වැලියට ගහගත්තාම පොළොවට ගහගත්තාම වැලිකුණාට ඔළුව උඩින් යනවා ඔටුව බේරෙනවා වගේ අපිට පුළුවන්කමක් තියෙනවා අර කායනුපස්සනාවට හිත දාලා තියෙන ප්‍රශ්නේදී අර බයක් ශෝකයක් දේශේ රාග දේශ මොහ ආපුවට පස්සේ ඒව තුළ ප්‍රපංච වීම නවත්තන්න පුළුවන් අර කයට හිත දාලා. එතකොට අපිට වෙන්න තියෙන ගොඩාක් හානි වෙන්න තියෙන අපි ගොඩාක් ප්ලෑන් නැත්තම් අපි සංස්කරණය සෑහෙන දුරට නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මුලින් මුලින් අපි පුහුණු කරන්නේ. ඕක තමයි පුහුණුව කියන්නේ. ඒක සාමාන්‍ය ජීවිතයේදී යෙදෙන අවස්ථාවක් තමයි ඒ සඳහන් වෙන්නේ. හරියට අර පැලතවානේ හිටපු ඒ ගොයන් කුඹුරේ වැවුවට පස්සේ ඒකේ වැස්සටයි යවුවටයි හැම දෙයකටම ඔරොත්තු දෙන්න තියෙන්න ඕන වගේ අපිට අරමුණු එද්දී සාමාන්‍ය ජීවිතයේ හැමදේම මේක අරමුණක් කරගෙන ඒකේ තුලදී කායනුපස්සනාව වඩන්නත් පුළුවන්. තවත් පුළුවන් ඒ එන ද්වේෂය ඒන බය ඒ බය දිහා මූල කර්මස්ථානයට ගන්නේ නැතුව කයට ගන්නේ නැතුව ඒක දිහා බලාගෙන ඉන්නත් පුළුවන්. බලාගෙන ඉන්න ගමන් ඒකට මොකද වෙන්නේ ඒක අඩුවීම ඒකත් මූල කර්මස්ථානයක් කරගෙන ඒ විදිහට බලන්නත් පුරුදු වෙන්න පුළුවන්. එතකොට නැවත කයට ගැනීමේ අවස්ථාවක් අවශ්‍ය වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙම බලාගෙන ඉද්දි ඒ බය හෝ නැත්තම් ඒ වේදනාව හෝ නැත්තම් ඒ දුක්ඛිත ස්වභාවය දිහා බලන් ඉන්න ගමන් නැවත එතන ඉඳගෙන කය බලන්නත් පුළුවන්. මෙන්න මේ වගේ මේ පුද්ගලයාට දෙන්න තියෙන අන්න ඒ වගේ උපදේශයක්. එතකොට පුළුවන් අපිට මේ බය තරහව තියෙද්දි ඒක දිහා බලාගෙන ඒකම අර කියන්නේ ඇතෙක්ට සිංහෙක් හම්බුනාම ඒ ඇතා අර සිංහයාට මූණ දාගෙන ඒ දල දෙක සිංහයා පැත්තටම හරවගෙන ඉන්නවා. සිංහයා කොහාට හරි හැරෙනවා නම් ඒ පැත්තටම හැරෙනවා. සිංහයා කොහාට හරි ගියොත් ඒ පැත්තටම හැරිලා ඌදිහා බලාගෙන ඉන්නවා. එතකොට සිංහයාට පයින්න බෑ ඇතාගේ ඇඟට. අන්න ඒ වගේ අරමුණ දිහාම ඒ තරහ දිහාම බලාගෙන ඉද්දි ඒක එහෙමම අඩු වෙනවා. නැත්තම් ඒක චුට්ටක් වැඩි වෙලා ආයෙ අඩු වෙනවා. හොඳට දකින්න පුළුවන්. ඒ වගේ අර මේ කායනුපස්සනාවේදී කරපු රූප කර්මස්ථානී වගේ මේ නාම කාණ්ඩයේදී නැත්තම් නාමයේදී නැත්තම් අරූපයේදී තියෙන මේ රාග දේශ මෝහ නැත්තම් මේ චෛතසික දිහා හොඳට ඇහැට ඇහැතියලා බලාගෙන ඉද්දි ඒවත් අර වගේම ආනාපානි වගේම දිය වෙලා යනවා. ඔය කළු සුදු චිත්‍රයේ බ්ලර් වෙලා යනවා වගේ අපිට දැක ගන්න පුළුවන්. ඒකත් එක ක්‍රමයක්. ඒක බොඳ වුණාට පස්සේ නැත්නම් එතන ඉඳන් අහපෝ ආයේ කය දිහා බලන්නත් පුළුවන්. කෙසේ නමුත් කයට පුහුණු කරලා ගන්නදී කායනුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව හරහා උඩට යන්නත් පුළුවන්. කායනුපස්සනාවම පෙරටු කරගෙන අර ඕන කරදරයකදී මරණයකදී හරි කායනුපස්සනාව දාලා ඒ තැතිගැන්ම බය ද්වේෂය නැති කරගන්නත් උපකාර කරගන්න පුළුවන්. මේ ක්‍රම කීපෙම පුහුණු කරන එක නැත්නම් පරිශන පවත්වන එක තමයි ආර්ය පරිශන කරන. ඉතින් දිගටම මේ විදිහට කරලා අපිට වාර්තා කරොත් ඒක යාටත් සුතියක් වෙනවා, අනිත් පිරිසටත් ඒක හොඳ ආදර්ශයක් වෙනවා කියලා කියන්න පුළුවන්.
සොන්නස චැට් සෙක්ෂන් එක තුරු තව ප්‍රශ්න වාර්තා ලැබී තිබෙනවා. මට ඒක ඉදිරිපත් කිරීමට අවශ්‍යයි.
ඔව්.
ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාවේදී පාදයට ගල්වැලි ඇනෙන බවත් පොළවේ දැඩි බවත් දැනුනි. විනාඩි 10ක් පමණ සක්මන් කිරීමේදී පොළව සුමට පෘෂ්ඨයක් මෙන් දැනෙන්නට විය. සිත පිට ගොස් නැවත පැමිණේ. මෙසේ සක්මන් කරන විට යම් මත් ගතියක් මිසෙන ගතියක් දැනෙන්නට විය. මෙසේ ටික වේලාවක් සක්මන් කිරීමේදී ඉබේ කය ඇවිදින බවක් දැනුනි. සිත පිට යාම අඩු විය. සතිමත් හිඳ ගැනීමේදී හුස්ම රැල්ල හුස්ම ඉහළ පහළ යාම වාර කීපයක් බලා හිඳීමේදී හුස්ම සිහින් විය. සිත සිතුවිලි වලට ගොස් පැමිණේ. හුස්ම දෙස බලන විට සියුම්ව හුස්ම දැනේ. මෙසේ සිටින විට හුස්ම නොදැනී ගියේය. අනතුරුව ටික වේලාවකින් පාදයේ අත්වල දැනීම අඩු විය. මෙසේ ටික වේලාවක් සිටින විට ශරීරයේ සිහින් කවරයක් ලෙසත් යම් යම් කොටස් නොදැනී යාමත් ශරීරයේ ඇතැම් ස්ථාන දැනීමත් සිදුවිය. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව විනාඩි 35ක්ද සතිමත් හිඳ ගැනීම විනාඩි 45ක් පමණද සිදුවිය. ඔබ වහන්සේලාටත් නිස්සරණවනේ වැඩවසන සියලුම ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය පතමි. වහන්සේලා පතන බෝධියකින් නිවන් දකිත්වා. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්සේ
මේකෙදි ගැටලුවක් නම් මතුවෙන්නේ නැහැ, ප්‍රශ්නයක් වශයෙන් නෙමෙයි ප්‍රකාශයක් වශයෙන් ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි අර කය නිකන් හොල්මනක් වගේ ඇවිදිනවා, Tamanට අයිති දෙයක් නැහැ, පිටින් ඉඳන් බලන් ඉන්නවා වගේ මට්ටමට එන්න මත්වීම කරහා තමයි ඕන සක්මනක සහ පරියන්කේක ඒ හරහා ගිහිලා තමයි එහෙම යන්නේ. ඒකින්ද තමයි හැමෝම ඔය මත්වෙන ගතියට ආවට පස්සේ එක්කෝ පරියන්ක නවත්තනවා නැත්නම් සක්මන නවත්තනවා. ඒ වගේ නවත්තන්නේ නැතුව මේ වගේ දිගටම ගියාම තේරෙනවා මේක නිකන් දෙපැත්තට ඇවිදිනවා විතරයි, මේක මගේ පාලනයකින් තොරව නිකම්ම ඉබේම සිදුවෙන ක්‍රියාදාමයක් රොබෝ කෙනෙක් වගේ යනවා කියන එක දැක ගන්න පුළුවන් මේ විදිහට දිගටම සක්මන් කරන්න. එතකොට විනාඩි 35 පන්නලා පැයක් විතර යනකම් මේක සක්මන් කරපුවම හොඳට මේ වගේ සක්මනින්ම කියයි දැන් පරියන්කෙට යන්න, නැත්නම් ඒ සක්මනින්ම පරියන්කෙන් වෙන වැඩ ටික සිද්ධ වෙන්න ගන්නවා. පරියන්කෙදිත් මේ වගේම අත්දැකීමක් තමයි සඳහන් වෙන්නේ. අන්තිමට කය යම් යම් කොටස් දැනෙනවා, නිකන් ජීවත් වෙලා ඉන්නවා කියන්නේ කය වැඩෙනවා වැඩ කරනවා කියලා, නැත්නම් මැරිලා නැහැ කියලා ඉන්න සංඥා ටිකක් අන්තිමට අපිට දැනෙනවා, නිකන් රූකඩයක් ඉන්නවා වගේ දැනෙනවා. එතකොට ඒ තත්වෙදී කිසි ප්‍රශ්නයක් අපේ තියෙන්නේ නැහැ, කෙලෙසුත් නැහැ, නමුත් ඉන්න බැරි ගතියක් අපේ තියෙනවා. ඒක තමයි විනාඩි 45 දී හොඳට බලන්න ඕනේ. ඇයි නැගිටින්නේ කියන ප්‍රශ්නේ හිතෙන්ම අහන්න ඕනේ. මොකක් කරුණක් හින්දාද නැගිටින්නේ? ඊළඟට සක්මනට නම් යන්නේ නැගිටින්න එක ප්‍රශ්නයක් නෑ. නැත්තම් හිතෙන් කියනවා නම් දැන් ඇති කියලා වගේ, අන්න එතනදී නැවතත් හිතෙන් අහන්න ඕනේ මොකද්ද ප්‍රශ්නේ? ඇයි මං නැගිටින්නේ? ඇයි නැගිටින්න කියන්නේ කියලා හිතෙන්ම ප්‍රශ්නේ අහලා එකපාරට නැගිටින්නේ නැතුව පොඩ්ඩක් ඒ ප්‍රශ්නේ අහලා චුට්ටක් ඉඳලා මේක මොකද්ද මේ නැගිටින්න හේතුව කියලා චුට්ටක් හොයලා විනාඩි 2-3ක් ගිහිල්ලා කමන්නේ නැගිටින්න. අන්න එතකොට පුළුවන් අපිට බලන්න ඇයි මම විනාඩි 45 මේ වගේ සියුම් වෙච්ච ශරීරයක් අතරලා යන්නේ කියලා හොඳට ප්‍රශ්න කරලා නැගිටට පස්සේ තේරෙනවා මේ හිතේ තියෙන වංචනික ස්වභාවය ඔක්කොම අල්ලන්න පුළුවන්. ඒ වගේම තවත් පරියන්ගේ දිකට කාලය වැඩි කරගෙන මේ විදිහට වාර්තා කරනවා නම් අපිට ඉදිරියකට යන්න පුළුවන්.
ලිඛිත ප්‍රශ්න අවසන්. ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්න පිටසකින් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රේස් හෑන්ඩ් බටන් එක ඔබලා ප්‍රශ්න තියෙනවා නම් වාචිකව ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. බන්දුල සර්සා මහත්මයා අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න තිරුවන් සරණයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ වහන්සේ දේශනාවේ සඳහන් කරා සතිය ඉන්ද්‍රිය මට්ටමට දියුණු කරනවා කියලා. මට විස්තරයක් කරනවා නම් ඒ ගැන බොහොම ස්තුතියි.
ඔය ඇත්තටම සතිය විතරක් නෙමෙයි, ඉන්ද්‍රිය මට්ටමට ඉන්ද්‍රිය தത്വෙට මේ මාර්ගය වඩලා තියෙන්න ඕනේ කියන එක තමයි එතන බුද්ධ දේශනාව සඳහන් වෙන්නේ. එතකොට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒ ඉන්ද්‍රිය මල් தത്വෙට මේ මාර්ගය වඩලා තියෙන්න ඕනේ. ඉතින් අපි අර බයිසිකල් කතාවෙන් කියන්න උත්සාහ කරේ ඒ தത്വෙ තමයි. ඉතින් අර මුලින් අපි ඒ කියන්නේ සතිය පිහිටව ගන්න පටන් ගන්න කෙනෙක් හරියට අර ට්‍රේනින් වීල් එකක යනවා වගේ මේ වම දකුණ එහෙම නැත්නම් ඇතුල් වෙනවා පිට වෙනවා එහෙම එහෙම පියවරක් දෙකක් හුස්මක් දෙකක්නේ හරියට ඒ සිහිය පිහිටව ගන්න උත්සාහ කරන්නේ. ඒ විදිහටනේ ඒ උත්සාහය ගන්න. එතකොට හුස්මක් දෙකක් වගේනේ මුලින් සිහිය පිහිටව ගන්නත් පුළුවන් වෙන්නේ. නමුත් ඒක ටික 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 කරගෙන යනකොට ඒ උත්සාහවත් වෙනකොට අන්න ඒක තමුන්ට ටිකෙන් ටික ප්‍රවීණ භාවයක් පරිණත භාවයක් එනවා. අනේ එහෙම ඇවිල්ලා කාලෙන් කාලෙට ඉතින් අර ට්‍රේනින් වීල් නැතුව යන්න පුළුවන් ගන්නට ඊට පස්සේ ගියත් මොන මොන විදිහටද අල්ලන්න ඕනේ මොන මොන විදිහටද මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා දැනගන්න කාලෙකුත් එනවා. ඉතින් එහෙම එහෙම ටිකෙන් ටික දිනු වෙලා ගිහිල්ලා අන්න අර හැන්ඩල් එක අතහැරලා යන ගානට තතාවේදී තමයි අපි අර ඒ කියන ඉන්ද්‍රිය මට්ටම කියන එක වෙන්න කියලා සඳහන් කරේ. එතකොට අනේ ඒ තරම් තත්වයකට ඒ සති ඉන්ද්‍රිය මට්ටමට ඒ අංග පහම දිනු කළා තියෙන්න ඕනේ. ඉතින් ඒ එතෙන්දි බලන්න හැම වෙලේම වීරය සම වෙලා තියෙනවා. වීරය සම වෙලා තියෙනවා. ප්‍රඥාව සම වෙලා තියෙනවා. අනේ විදිහට මේ ඉන්ද්‍රිය මට්ටමකට දිනු කරපු අවස්ථාවක් ගැන තමයි අපි කියන්න උත්සාහ කරේ.
ස්වාමීන් වහන්සේ, එතකොට වීරය සම වෙනවා කියන්නේ එතකොට වහන්සේ එතන පංච බල ගැන සඳහන් කරා, ශ්‍රද්ධා, වීරය. ඒ කියන්නේ එතකොට ඒවත් ඒ ඒ අවස්ථාවේ උපතව ගන්න ඕනේ දේවල්. එමසක් කලින් හදාගත්තු වන්නේ මේ ඒ වෙලාවේ දකින දේවල් අනුව හදාගන්න ඕන දේවල් ද ස්වාමීන් වහන්ස?
ඒ කියන්නේ මෙහෙමයි, දැන් එතන සම වෙනවා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම සම වෙනවා කියන එක. ඉතින් සතියෙන් ওই ටික ඔක්කොම බැලන්ස් කරලා දෙන්නේ. හැබැයි දෙපැත්තේ තියෙනවා ප්‍රතිවිරුද්ධ ධර්ම. ප්‍රතිවිරුද්ධ ධර්ම තියෙනවා. එතකොට වීරිය ප්‍රතිවිරුද්ධයි සමාධියට. වීරිය ප්‍රතිවිරුද්ධයි සමාධියට. ඒ වගේම ඊළඟට සද්ධාව ප්‍රතිවිරුද්ධයි ප්‍රඥාවට. සද්ධාව ප්‍රතිවිරුද්ධයි ප්‍රඥාවට. ඉතින් එතකොට ওই ධර්ම සමබර වෙච්ච අවස්ථාවක් නේ අර අවස්ථාව. එතකොට ඒක ඒ වෙලේ උපය ගන්න ඕනේ දෙයක් තමයි අනිවාර්යෙන්. ඊළඟට බැලන්ස් එකත් ඒ මොහොතේදී වෙනස් වෙනවා. දැන් මේ මොහොතේ තියෙන බැලන්ස් එක නෙමෙයි හෙට තියෙන්නේ. අනේ ඒ විදිහට ඒ තමුන් යන පාරානුව බැලන්ස් එක වෙනස් වෙන්න ඕනේ. ඒ විදිහට බැලන්ස් කරගන්න ඕනේ. වේගය අඩු වැඩි කරගන්න ඕනේ. අනේ ඒ විදිහට ඒ තත්වයකට දිනු කරපු ඒ தත්ත්වයකට පැහැදිලි කරගත්ත දෙයක් කියලා අපිට කියන්න පුළුවන්.
බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ විස්තර කරාට වාසිරි තෙරුවන් සරණ.
තෙරුවන් සරණ.
මට ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක්ද ස්වාමීන් වහන්ස?
ඔකියන්.
ස්වාමීන් වහන්සේ මම කලිනුත් මේට සමාන ප්‍රශ්නයක් අහුවා. දැන් ඉරියව් මාරු ඉදිරියදා ජීවිතයේ වැඩ කටයුතු වල ඉරියව් මාරු කරනකොට යම් කිසි දෙයක් කරන්න යනකොට එන අර එක මන් දන්නේ වචින හරියට නිබ්බිදාව කියන මට දැනෙන තත්ත්වෙම ඇති වෙනවා. උදාහරණයක් දැන් වාඩිලා ඉන්න පුටුවේ නැගිටිනකොට ඊළඟට කෑම කාලා ඉවර වෙනකොට ඊළඟට ටීවී එක ඉස්සරහා ඉඳලා ඉවරලා එතනින් ආයෙ වෙනකොට අර ඔක්කාර ගති වගේ එනකොට මම දකිනවා ඒක නැති වෙලා යනවා. දැන් ඊයේ සෝනාසර පොඩි දරුවගේ උපන්දිනයක් තිබුණා අපි ඔය සූම් වලින් සම්බන්ධ වෙලා ඔය හැපි බර්ත්ඩේ සින්දුව කිව්වා කියලා ඉවරනකොට මට අර ඔය ඔක්කො හරි ගැතිය වගේ. එතකොට මම ඉතින් තේරෙනවා දැන් මේක එනවා කියලා දකිනවා ඒක හිම නැති වෙලා යනවා. මට හිතාගෙන සෝනාස දැන් මේ මොහොකටද මේ මං දැන් එපා වෙලා තියෙන්නේ, මොකද්ද එපා වෙලා තියෙන්නේ කියලා නිකන් අතන එතන අර පස්සේ කල්පනා කරනවා. මේ පොඩ්ඩක් ඒක පැහැදිලි කර දෙන්න පුළුවන් සෝනාස?
හොඳයි. ඇත්තට දැන් මේ වැඩේ කරගෙන යනකොට අන්තිමට මේක ගැන ඔක්කාරයක් තමයි එන්නේ. මේක නිකන් එපා වීමක් තමයි එන්නේ. මේක හොඳයි සැපයි මේක මගේ කියලා අරගෙන අල්ලගෙන හිඳියපු දෙයනේ ඔය. දැන් මෙතන සමහර විට ඉන්න පුළුවන් ඒ தත්ත්වේ තාම හැම මේක කරගෙන යන්නේ නැති කෙනෙක් ඉන්නත් පුළුවන්. එතකොට අර එදිනෙදා එන ජීවිතේ පීඩා වලට හැඬමින් වැළපෙමින් ඒ ඔස්සේ නැවත නැවත වෙහෙසෙමින් කටයුතු කරන ඒ gedara dore දේවල් ඔස්සේ වෙහෙසෙන කෙනෙක් ඉන්නත් පුළුවන් මෙතන. ඉතින් එහෙම ඉන්න කට්ටියත් ඉන්නවා. නමුත් මේක ප්‍රතිපදාව ටිකෙන් ටික වැඩගෙන යනකොට අර බයිසිකලේ අල්ලලා මුලින් මේක අල්ලන්න නැතුව පැත්තක තියෙනවනේ බයිසිකලේ අල්ලලා ටිකෙන් ටික පදින්න පුරුදු වෙන කෙනෙක්ට අන්තිමට මේක කාලයක් තිස්සේ කරගෙන යනකොට තේරෙන දේ තමයි මේක මේ ඔක්කාරයක් තමයි එන්නේ. මේක එපා වීමක් තමයි එන්නේ. මේ තියෙන එක අර අපි කියන්නේ මල හොන්තුවක් කියලා. මල හොන්තුවක් කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් එහෙම 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 ඒ සලකුණු හොඳ සලකුණු. මොකද මේක හොඳයි මේක වඩා සුදුසුයි කියලා ගත්තොත් අන්න ඉතින් අපි නැවතත් අල්ලගත්ත වෙනවනේ. නැවතත් ඒකට ආසාවක් අපේ හිතේ ඇති කරගත්ත වෙනවා. ඒ වෙනුවට මේ ප්‍රතිපදා වඩාගෙන යන කෙනෙක්ට ඉබේම ඔන්න ඔය ඔක්කාර ගතියකට ඇවිල්ලා නතර වෙනවා. මේක එපා වෙන ගතියකට ඇවිල්ලා නතර වෙනවා. මේකෙන් අලුත් අලුත් මොන මොන දර්ශන දැක්කත් කලින්ම නිකන් තේරෙනවා දැන් ඊළඟ දර්ශනේ වුණත් ඒකේ ඇති දෙයක් නැහැ, ගන්න දෙයක් නැහැ කියලා තේරෙනවා. ඉතින් ඒ විදිහේ වැඩ කටයුත්තක් තමයි ඔය තියෙන්නේ. දැන් ඔය බර්ත්ඩේ පාටි එකට සම්බන්ධ වෙලා ඉතින් හැපි බර්ත්ඩේ කියනවා. හැපි බර්ත්ඩේ කියනවා. නමුත් අන්න මේ ඇතුළතින් තේරෙනවා මේ කරන වැඩේ වැඩක් ඇති වැඩක් නෙමෙයි. වැඩක් ඇති වැඩක් නෙමෙයි. නමුත් ඉතින් අර යුතුයකම විදිහට, වගකීම විදිහට ඒ අවශ්‍ය අවස්ථාවලට සහභාගී වෙනවා. ඒ අවස්ථාවලට වැඩ කටයුතු කරනවා. වැඩ කටයුතු කරාට මොකද අන්න ඒක කෙරෙහි ලොකු බැඳීමක් අපේ හිතුලේ නැහැ. ඒ කෙරෙහි ඔක්කාරයක් තමයි අපේ හිත ඇතුලේ තියෙන්නේ. ඉතින් බොහෝම ප්‍රිය සම්භාෂණවල වැඩ කටයුතු කරනවා. බොහෝම මහන්සියලා වැඩ කටයුතු කරනවා. නමුත් ඇත්තටම හිත ඇතුලේ තියෙන්නේ මේක කියලා ඉවර වෙලා යනවා නම් හොඳයි කියන අදහසින් තමයි තියෙන්නේ. මේක කෙලවර කරනවා නම් හොඳයි කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් ඒ අදහස, ඒ හිත ඇතුලෙන් ජනිත වෙන හැඟීම බොහොම හොඳ හැඟීමක්. ඕකේ අනිත් පැත්තනේ, ඕකේ ප්‍රතිවිරුද්ධ දිහාවනේ අනිත් කට්ටියට තියෙන්නේ. ප්‍රතිවිරුද්ධ හැඟීම තමයි අනිත් කටියට තියෙන්නේ. මේක තව තව හොඳට පැවතුනා නම් හොඳයි කියන අදහස තියෙන්නේ. මේක තව තව දිග කාලයක් තියුණා නම් හොඳයි කියන අදහස තියෙන්නේ. ඒ වෙනුවට අන්න අපේ හිත ඇතුලේ අදහසක් තියෙනවා. මොකද මේක කොයි වෙලාවෙනම් මේක කරලා ඉවර වෙයිද කියන අදහසක් තියෙනවා. ඉතින් ඕකම තමයි ත්‍රිපිටකයේ විවිධ අවස්ථාවල සඳහන් වෙන්නේ. අන්න අර පුණහාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ මම අදහස් කරා මෙන්න මේ සුනාපරන්තෙට යන්න. සුනාපරන්ත කියන්නේ කොහෙද? ඔය දැන් ඔය IS කාර්යෝ ඉන්න පැත්තේ, ඒ හරි ඒ පැති අරාබිකරේ. ඉතින් ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ පුන්න මේ සුරාපරන්තේ ඉන්න මිනිස්සු හරිම මේ හරිම ප්‍රචණ්ඩයි, හරිම ඡණ්ඩයි. පුන්නට මේ පිරිස කරදර කරන්න ඉඩ තියෙනවා. ඊළඟට කියනවා පුන්නට මේ පිරිස බනින්න ඉඩ තියෙනවා කියලා කියනවා. ඉතින් මේ හාමුදුරුව කියනවා අනේ භාග්‍යවතුන් වහන්සේ බැන්නොත් මම හිතනවා මොකද්ද, බැන්නට මට නරක වචන වලින් බැන්නේ නැහෙනි කියලා. ඊට පස්සේ පුන්න බැරිලා නරක වචන වලින් බැන්නොත්, නරක වචන වලින් බැන්නොත් මම හිතනවා මට බැන්නට ගැහුවේ නැහෙනි කියලා. ගැහුවේ නැහෙනි කියලා. ඊට පස්සේ ගැහුවොත් මම හිතනවා මට ගල් වලින් ගැහුවේ නැහෙනි කියලා. ගල් වලින් ගැහුවොත් මං හිතනවා මේ මට පොළු වලින් ගැහුවේ නැහෙනි කියලා. පොළු වලින් ගැහුවොත් මම හිතනවා මට ආයුධ වලින් ගැහුවේ නැහෙනි කියලා. බැරිලාවත් පුන්න ආයුධ වලින් ගැහුවොත් අන්න කියනවා එහෙම වුණොත් මම හිතනවා මම මැරුවේ නෑනි කියලා. බැරි වෙලාවත් මැරුවොත් කියලානේ බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට කියනවා අනේ භාග්‍යවතුන් වහන්සේ මම අහලා තියෙනවා මේ ශාසනයේ ගොඩ දෙනෙක්, මේ ස්වාමීන් වහන්සේලා ගැන විතරක් නෙමෙයි කියන්නේ, මේ ශාසනයේ මේ ප්‍රතිපදා පුරණ කට්ටියට මේක කොයිලා වෙනම් ඉවර වෙයිදෝ කියන අදහස තමයි තියෙන්නේ. මේක කොයිලා වෙනම් කෙලවර වෙයිදෝ කියන අදහස තියෙන්නේ. අනේ ඉතින් වෙන කෙනෙක් ඇවිල්ලා එහෙම කෙලවර කරලා දෙනවා නම් කොච්චර දෙයක්ද භාග්‍යවතුන් වහන්සේ කියලා කියනවා. එහෙනම් පුන්න ඔන්න එහෙනම් එහෙටම යන්න, එහෙටම තමයි ආව හරියන්නේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ අනුමත කරන යෝජනාව. අරාබිකරේටම යන්න, IS කාර්යෝ ළඟටම යන්න කියලා අනුමත කරනවා. ඉතින් එහෙම ගිහිල්ලා එහා අමුතුර මොකද කරන්නේ? අන්න IS කාර්යෝ ගෝලියෝ 500කුත් හදාගෙන ආපහු බුදුරජාණන් වහන්සේ හම්බෙන්න එනවා. අන්න ඒ ස්වභාවය. ඉතින් එන්නේ වගේ තමයි. ඉතින් මේක මේ කොවිලාවේ කෙලවර වෙන්දෝ කියන අදහසක් තමයි තියෙන්නේ. ඉතින් ඔහොම කරගෙන යනකොට මොනවා හරි වෙයිනේ නේද?
විනාඩි දෙක තුනක් වගේ කැමති නම් ඉදිරිපත් කරන්න පුළුවන් ගැටළු ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්තම් මම පත්මා මහත්මිය ඉල්ලා සිටිනවා වැඩසටහනේ නිමාව සමාප්ත කිරීමට. කතා එසේ වුණා ස්වාමීන් වහන්සේ, මම නාමන්ත මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා අන්වේත් කළ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා.
බොහොම ස්තුතියි නදීප්, තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි. මේ ස්වාමීන් වහන්සේ, දැන් අපි නිවන ගැන සාකච්ඡා කරද්දී නිවන කොහොම දෙයක්ද ඒක අවබෝධ කරාම දැන් අපි නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ඒ වගේ දේවල් කරනවා, නිවන මොන වගේ දෙයක්ද කියලා පූර්විකාවක් හරි හැඳින්වීමක් හරි ඔබ වහන්සේ විස්තරයක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතුණා. මේක තමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ. බොහොම පිං, තිරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේවත් උත්තර දීපු නැති ප්‍රශ්න ඔය. මේ ඒකින්ද අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් මෙහෙමනේ, දැන් අපි හිතමු දැන් වැඩ කටයුතු කරගෙන යනවා. වැඩ කටයුතු කරගෙන යනකොට අපි කියනවා මේ අපිට අර තියුණ අපහසුව අඩු වෙනවා අපිට දකින්න පුළුවන්ද කියලා. මේ විදිහේ මේ ප්‍රතිපදාවක වඩාගෙන යනකොට, සිහිය පිහිටවගෙන යනකොට ඒ තියෙන තමුන්ට තියෙන පීඩාකාරී ස්වභාවය ටිකක් අඩු වෙලා තියෙනවා කියලා දැකලා තියෙනවද? මහත්යට තියෙන අදහස මොකද්ද? මේ ලෝකෙත් එක්ක ගැටෙන ස්වභාවේ, ඒකෙන් එන පීඩාව වෙහෙස අඩුවීමක් දැකලා තියෙනවද? අන්න හරි. ඔව්. එතකොට දැන් ඕක තව දැන් කාලයක් තිස්සේ අපි කියමු යම් කිසි අවුරුදු ගණනාවක් දැන් අත්දැකලා ඇතිනේ. මේ අවුරුදු ගණනාව ඇතුළත මම මේ විදිහේ දෙයක් කරගෙන ඇවිල්ලා තියෙනවා. අනේ කරගෙන එනකොට අපිට යම් කිසි පහසුවක් සැනසීමක් ළඟා කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ ලං වෙලා තියෙනවා. ඉතින් ඔය පහසුව සැනසීම ඔස්සේ අපිට ණය ක්‍රමයට මේක හිතාගන්න පුළුවන්. මොකද්ද හිතාගන්න පුළුවන්? ඔන්න ඔය පහසුව සැනසීම තව තව වැඩි වුණොත්, ඒ වැඩි වෙන දේවල් යම් කිසි කාලයක් තිස්සේ අත්දැකලා තියෙන කෙනෙක්ට කියනවා, අන්න ගිය මාසෙට වැඩිය මේ මාසේ පහසුවක් තියෙනවා. මේ තාවකාලික මේ දවස් දෙකේ උඩ පහළ යන පහසුවක් ගැන නෙමෙයි කියන්නේ. තමන් අර කලින් එක්ක හිතලා බලනකොට, සාපේක්ෂව හිතලා බලනකොට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අන්න මේ ජීවිතයේ යම්කිසි පහසුවක් සැනසීමක් යම්කිසි එලි පහලියකට ආවා වගේ ගතියක් මොන මොන පිස්සෝ පිහාට වටපිට යාවේ දැඟලුවත් අපිට ඒකෙන් ලොකු පීඩාවක් එන්නේ නැති ගතියක් දකින්න පුළුවන්. ඉතින් අපි ඔය ණය ක්‍රමයට හිතාගමු. මොකද්ද මෙන්න මේ පීඩාවක් තාමත් යම්කිසි පමණකට එනවනේ, යම්කිසි පමණකට එනවා, යම්කිසි පමණකට එනවා. ආවට මොකද? අන්න ඒ වැඩ රාජකාරී කරනකොට වෙන්න පුළුවන්, තමුන්ගේ රැකී රක්ෂා කරනකොට වෙන්න පුළුවන්, ගෙදර දොරේ පිරිස එක්ක වැඩ කටයුතු කරනකොට වෙන්න පුළුවන්. ඉතින් අන්න එහෙම එන පීඩාව දැනටත් යම්කිසි පමණකට අත්දකිනවා. නමුත් අර කලින් තියුණ තරම් නැහැ. කලින් තියුණ එකට සාපේක්ෂව එච්චර පීඩාවක් අත්දකින්නේ නැහැ. ඒ වෙනුවට යම්කිසි දැනටත් පීඩාවක් ඇති වෙනවා. නමුත් එච්චර කලින් තරම් සැර දරුණු පීඩාවක් නෙමෙයි ඇති වෙන්නේ. ඉතින් ඔන්න ඔය සාපේක්ෂ ක්‍රමයට අපි හිතමු, දවසක පීඩාවක් ඇති නොවනවා නම් ඔක්කොම උත්සාහවත් වෙනවා, හැමදේම ක්‍රියාත්මක කරනවා, කම්මැලිව නිකන් බෙහෙස් පැත්තකට වෙලා ඉන්නවත් නෙමෙයි. ඒ වෙනුවට බොහොම උනන්දුවෙන් වැඩ කටයුතු කරනවා, බොහොම උනන්දුවෙන් වැඩ කටයුතු කරනවා, බොහොම උත්සාහවත් වෙලා වැඩ කටයුතු කරනවා. අනේ විදිහට තමුන්ගේ ජීවිතේ යෙදිලා ඉන්නවා. නමුත් අර කරන වැඩ කටයුතු වලින්, ඒ ගහන ප්ලෑන් වලින්, ඒ කරන ව්‍යාපෘති වලින් එන හොඳ නරක දෙකම බාරගන්න සමහිතක් අපේ ඇතුලේ තියෙනවා. ඒ පීඩාවක් ආවත් සතුටක් ආවත් අනිත් පැත්තෙන් දෙකටම අර විදිහට වෙහෙසක් ඇති නොවන ස්වභාවයක්. මේ සතුටේ වෙහෙස කියන්නේ මොකද්ද? සතුට ඇති වෙනකොට හොඳයි, හැබැයි නැති වෙලා යනකොට ඒකෙත් වෙහෙසක්නේ ඉතුරු වෙන්නේ. අන්න සතුට ඇති වෙලා නැති වෙලා යන වෙලාවට වෙහෙසක් ඉතුරු වෙනවා. එතකොට අන්න මේ දෙකෙන් මේන වෙහෙස අඩු වුණොත්, දෙකෙන් මේන වෙහෙස යම් කිසි ඔය යන විදිහට අඩු වෙලා ගිහිල්ලා දවසක නැති වෙලා ගියොත් අන්න අපිට කියන්න පුළුවන් අන්න වෙහෙසක් එන්නෙම නැහැ. වෙහෙසක් එන්නෙම නැහැ. නමුත් තාමත් අර කාය නඩත්තු කිරිලි ඒ වැඩ කටයුතු තියෙනවා. ඒ වැඩ කටයුතු තියෙනවා. ඒවා තාමත් කරගෙන යනවා. නමුත් අන්න අර පුන්න හාමුදුරු කියනවා වගේ දවසක අන්න සුනා පරන්ත කට්ටිය හරි කමක් නැහැ, මේක ඉවර කරොත් අන්න ඒ කය නඩත්තු කිරිල්ලත් ඉවර වෙනවා. කය නඩත්තු කිරිල්ලත් ඉවර වෙනවා. මේ රහතන් වහන්සේ කෙනෙක් සාකච්ඡා කරන්නේ පුන්න හාමුදුරු. එතකොට උන්වහන්සේ කියන්නේ මොකද්ද? අන්න ඒකත් කෙලවර කරගන්න පුළුවන් වුණා. ඒකත් කෙලවර කරගන්න ඉවර කරන්න හැකියාවක් ලැබුණා කියලා අන්න සඳහන් කරනවා. ඉතින් ඒ වගේ ප්‍රතිපදාවකට තමයි යොමු වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ ප්‍රතිපදාවක් කරගෙන යනකොට අපි දැන් අර මුලින් ගෙට වැදිලා වහන් වෙලා පටන් ගන්නතර මොකද ටිකෙන් ටික ටිකෙන් ටික අර පීඩාවල් එන තැන් වලට ගිහිල්ලා බලන්න ඕන. තමුන්ගේ තත්ත්වය කොහොමද කියලා බලන්න ඕනේ. අර අපි ගිය සතිය හරි කලින් සතිය හරි කිව්ව මොකද්ද මේ තමුන් දියසුලියක කැරකි කැරකි ඉඳපු මිනිස්සයා දැන් දියසුලිය වටේ කැරකෙනවා. හැබැයි අර සෙන්ටර් එකට වෙලා මැද්දට වෙලා ඉන්න තමයි උත්සාහය. අර දියසුලියෙන් එන පීඩාව අඩු කරගෙන ඒක නැති කරගන්න තමයි උත්සාහය. වටේ කැරකෙන එක තියෙනවා. ඉතින් දැන් මේ ප්‍රතිපදාව වඩන කෙනෙකුත් ඇලිමයිලි වෙනවා වෙනුවට අන්න බොහොම උත්සාහවත් වෙනවා. අර මා ඔය ලෝකේ වටපිටාවේ දුවන මිනිස්සු ඉන්නේ හොඳට වේගෙන්. ඒ මිනිස්සු දන්නවනේ ඉලක්ක හදාගෙන දුවන දිවිල්ල. ඒ වගේම දුවනවා. ඒ වගේම දුවනවා. හැබැයි එච්චර පීඩාවක් එහෙම වෙහෙසක් ඒ පුද්ගලයාට ඇති වෙන්නේ නැහැ. දැන් අපිට මේ විදිහට තව කතාවකින් කියන්න පුළුවන්. මොකද්ද? ඔන්න එක ප්‍රඥාවන්ත ලෝකේ හොඳටම ප්‍රඥාවන්ත මිනිස්සෙක් කියලා යම්කිසි කතාවක්. ඒ මිනිස්සයාගේ මන්දිරයක් තියුණලු. මන්දිරයක් තියුණලු. ඉතින් මේකට ආවලු මේ තව අලුත් තරුණේ. මේ තරුණේ ඇවිල්ලා බලනකොට මේ බොහොම ලස්සන මන්දිරයලු. මේ තැනැත්තා බොහොම පිරිස් අතර ගැවසෙනවලු. ඉතින් මේ තැනැත්තාව තමුන්ගේ අවස්ථාව අහම හම්බෙලා ඇහුවලු, මේ 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 ලෝකේ සතුටින් ජීවත් වෙන ක්‍රමේ, එහෙම නැත්නම් ඒ රහස, ඒ සීක්‍රට් එක මොකද්ද කියලා. සතුටින් ජීවත් වෙන රහස තමයි මේ අහන්නේ. එතකොට මේ මනුස්සයා කියලා, මම මේ දැන් මේ බොහොම වැඩ රාජකාරි මැද්ද ඉන්නේ, මට දැන්ටම ඕක පැහැදිලි කරන්න විවේකයක් නැහැ. හැබැයි ඒ අතරේ මම මේ පැයක් දෙකක් අරගෙන මේ මගේ මාලිගාව හරි ලස්සනයි. මගේ මාලිගාව බොහොම උසස් විදිහට පිහිටලා තියෙනවා. බොහොම ලස්සනට අලංකාර කරලා තියෙනවා. ඒ මාලිගාව බලලා එන්න. මේ වෙලා වරගෙන ගිහිලා මාලිගාව බලලෙන් ආහට පස්සේ අපි කතා කරමු, ආවට පස්සේ අපි කතා කරමු කියලා කිව්වලු. හැබැයි අර මාලිගාව බලන්න යන අතරේ මෙන්න මේ අතේ මේ තෙල් හැඳ තියාගන්න කියලා හැඳක් දුන්නලු, තෙල් වලින් පුරවලා. තෙල් වලින් පුරවපු හැඳක් දුන්නලු. දීලා කිව්වලු මේ තෙල් හැඳ විසිරෙන්නේ නැති වෙන්න ආපහු අරගෙන එන්න කියලා. ඉතින් දැන් මේ මනුස්සයා මොකද කරේ? අර තෙල් හැඳ බොහොම පරිස්සමට අරගෙන කඹේ යනවා වගේ ඔන්න පියවරෙන් පියවර ගියාලු. පියවරෙන් පියවර ගිහිල්ලා ඒ මාලිගාව වටේ රවුමක් ගිහිල්ලා ආවලු. ඇවිල්ලා ගෝල මෙන්න මේ ප්‍රඥාවන්තයාට, මේ ශ්‍රේෂ්ඨ මනුස්සයාට අමතලා ගෝල මෙන්න තෙල් හැඳ මම පරිස්සම් කරලා අරගෙන ආවා කියලා කිව්වලු. මෙන්න මේ අර පරිස්සම් කරන්න දීපු තෙල් හැඳ මම පරිස්සම් කරලා අරගෙන ආවා, විසිරෝ ගත්තේ නැහැ කියලා කිව්වලු. ඊට පස්සේ අර මනුස්සයා ගෝල කොහොමද එතකොට මාලිගාව ලස්සනද, මාලිගාව ලස්සනට පිටලා තිබුණාද, මාලිගාව ලස්සන බැලුවද කියලා ඇහුවලු. ඊට පස්සේ වටපිට බලලා කියනවා අනේ මාලිගාව නම් මට බලන්න හම්බුනේ නැහැ. මාලිගාව නම් බලන්න හම්බුනේ නැහැ. මොකද මගේ අවධානේ තියුනේ මේ තෙල් හැඳ ගැන. මගේ ළඟ මේ තියෙන තෙල් හැඳ විසිරුවා ගන්න නැතුව ඉන්න තමයි මගේ අවධානේ තියුනේ. ඉතින් මාලිගාවේ ලස්සන නම් මම බැලුවේ නැහැ කියලා කිව්වලු. ඊට පස්සේ මේ මනුස්සයා කිව්වා හරි එහෙනම් ආපහු ඒ හැඳත් අරගෙන ගිහිල්ලා, ඔය තෙල් හැඳත් අරගෙන ගිහිල්ලා මේ මාලිගාවේ ලස්සනත් බලලා එන්න කියලා. ඊට පස්සේ ඔන්න දෙවනි පාර ගිහිල්ලා බොහොම ලස්සනට මේ තිර අදලා තියෙන විදිය, මේ බිත්ති සරසලා තියෙන විදිය, ඔය නොයෙකුත් දේවල් බලලා බොහොම ලස්සනට ඒ අත්විඳලා ආවලු. ඇවිල්ලා කොළ බොහොම ලස්සනයි ඔබතුමාගේ මාලිගාව, බොහොම ශ්‍රේෂ්ඨ විදිහට මේක හදලා තියෙනවා, බොහොම ලස්සන විදිහට මේක හදලා තියෙනවා, බොහොම අගනා විදිහට මේක හදලා තියෙනවා කියලා. ඊට පස්සේ අර මනුස්සයවල් කොහේ එතකොට අතේ තියුණ තෙල් හැඳ කියලා. තෙල් හැඳ තියා හැඳවත් නැහැ. තෙල් ටික විතරක් නෙමෙයි හැන්දත් නැහැ. ඉතින් අන්න කියනවා මෙන්න මේ ලෝකේ සතුටෙන් ජීවත් වෙන ක්‍රමේ තමයි මේ ලෝකේ ලස්සන වටපිටාව බලන්න පුළුවන්, මේ ලෝකේ ලස්සන අත්විඳින්න පුළුවන්. හැබැයි තමුන්ගේ අතේ තියෙන තෙල් හැන්ද අමතක කරන්න එපා, තෙල් හැන්ද අමතක කරන්න එපා. අන්න ඒ වගේ දෙයක් තමයි අපි මේ කියන්නේ. එතකොට මේ ලෝකෙත් එක්ක සටන් කරන්න පුළුවන්, ඒවට යොමු වෙන්න පුළුවන්, ඒවා උනන්දුයෙන් ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. හැබැයි අපේ ළඟ තියෙන තෙල් හැන්ද අමතක කරන්න එපා, තමුන් ගැන අමතක කරන්න එපා. තමුන් ගැන අමතක නොකර අන්න මේ ලෝකේ තියෙන සැප සම්පත් ඒ ලස්සන අත්විඳින ප්‍රතිපදාවක් තමයි මේක. ඉතින් ඒක තමයි ඔය කතාවෙලිනුත් අපිට අහන්න ලැබෙන්නේ. ඉතින් අපි කියමු ඉතින් මේ තමුන්ගේ තෙල් හැන්දත් රැකගෙන වටපිටාවේ ලස්සනත් බලන්න මේ මහත්යටත් මේ කතාව හේතු වාසනා වේවා කියලා.
සෝදු සෝදු ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගේ විස්තර සතුටින් අනුමෝදන් වෙනවා.
බොහොමත් තින් ස්වාමීන් වහන්ස, මම වැඩසටහන සමාප්තිය සනිටුහන් කිරීමට පත්නාමාත්මයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
මේ පද්මා මහත්මිය,
එහෙමයි ස්වාමීන්
වහන්ස. ඔව් මේ අපි නම නොකියන රෝගියෙට පින් අනුමෝදන් කරමු, නම නම් කියන්නේ නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ එහෙනම් මේ අපිට ඉතා සාරවත් ධර්ම දේශනාවක් සහ අපේ ප්‍රශ්න ඉතා සාරවත් අයරින් විසඳා දුන්නාට ඔබ වහන්සේලා සියලු දෙනාටම ඉතාමත් පින්. අද දින ඔබ වහන්සේලාට නමස්කාර කිරීමටත් පුණ්‍යානුමෝදනාව කිරීමටත් මම ලිලංගා බාලචන්ද්‍ර මහත්මියට ආරාධනා කරනවා. ලිලංගා මහත්මිය අර මේ අර රෝගියා වෙනුවෙන් මේ පුණ්‍ය අනුමෝදනාවකුත් කරන්න.
හොඳමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අද දින මේ කමටහන් වැඩසටහන සම්බන්ධීකරණය කරමින් අපිට හැමදාම අතහිත දුන් කෙනෙක් ඉන්නවා. නමුත් නම සඳහන් කරන්නට අකමැති බවක් තමයි පේන්නේ. මං හිතන්නේ මම මුලින්ම එතුමියට මේ සියලුම පින් අනුමෝදන් කරනවා. ඊළඟට අද දින හරවත් ධර්මදේශනාවකින් සහ කමටහන් සම්බන්ධ ගැටලු निराකරණය කිරීමෙන් අපට උපදෙස් දුන් ඔබ වහන්සේලා දෙපළ ඇතුළු මීතිරිගල ආරණ්‍ය සේනාසනයේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ එමෙන්ම එදා පටන් අද දක්වා මේ වටිනා දහම අපිට හඳුන්වා දීමට පෙන්වා දීමට කැපවීමෙන් කටයුතු කළ සියලුම සංඝරත්නයටත් මේ සියලුම පින් අත්පත් වේවා. එමෙන්ම ඇසට පෙනෙන නොපෙනෙන පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාටත් මේ පින් ලැබේවා. මේ වැඩසටහන සම්බන්ධීකරණය සහ ඕගනයිස් කිරීමෙන් සහභාගි වන සියලුම දෙනාටත් මේ පින් අත්පත් වේවා. දැන් මෙවැනි කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවිදේවතාවුන්ටත් අප සැමගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. එත්තාවතාචම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං